अपि सब्बासो सूत्रे करामि माविसे मेसे आसन लदी एक कलक भागतुं वांसे सेवत नूर समीपे जेतवन नाम अने पिलिसिटुके आरमेहि वडवासन से भागतुं वांसे महानी भिक्षु एमतुसे ए भिक्षु वांसे भागतुं वांसेट पिलिवदन असु भागतुं वांसे मे सूत्रे वदालसे මහන්නි තොපට සියලු ආශ්‍රයන්ගේ සංවර කාරණය දේශනා කරන්න මේ ආසව. මනාකොට මෙනෙහි කරව දෙසමී වදාළසේ. එසේ වහන්සේයි ඒ භික්ෂු භාගතුන් වහන්සේට පිළිවදන් ඇස්සූ. භාගතුන් වහන්සේ මේ කාරණය වදාළසේ. මහන්නි මම නුවණින් දන්නාහුට දක්නාහුට ආශ්‍රයන්ගේ ශේ කිරීම කියමි. නොදන්නාහුට නොදක්නාහුට නොකියමි. යලිදු මහණනි කුමක් දන්නාහුට කුමක් දක්නාහුට ආශවක්ෂය වේද යෝනිසෝ මනසිකාරයේද අයනිසෝ මනසිකාරයේද දන්නාහුට දක්නාහුට ආශවක්ෂය වේ මහණනි නුනෝනි මෙනෙහි කරන්නාහුට නූපන්දා නූපන්නාහුද ආශ්‍රය උපදෙත් උපන්නාහුද ආශ්‍රය වැඩෙත් මහණනි නුනෝනි මෙනෙහි කරන්නාහුට නූපද්දා නූපන්නාහුද ආශ්‍රය නූපදෙත් උපන්නාහුද ආශ්‍රය ප්‍රහීන වේ මහන්නේ සෝවාන් මගින් මහන්නේ දස්සණයෙන් පහක් කළ යුතු ආශ්‍රව ඇත. සමුත් සංඛ්‍යාත සංවරයෙන් පහ කළ යුතු ආශ්‍රව ඇත. ඥාන සංවර සංඛ්‍යාත පත්‍යාවේක්ෂ ප්‍රතිසේවණයෙන් පහ කළ යුතු ආශ්‍රව ඇත. ශාන්ති සංවර සංඛ්‍යාත අදිවාසණයෙන් පහ කළ යුතු ආශ්‍රව ඇත. සීල සංවර සංඛ්‍යාත පරිවජ්ජණයෙන් පහ කළ යුතු ආශ්‍රව ඇත. වීර්ය සංවර සංඛ්‍යාත විනෝදණයෙන් පහ කළ යුතු ආශ්‍රව ඇත. ඊළඟට බොජ්ජංග භාවනාවෙන් පහකළ යුතු ආශ්‍රව ඇත. ඉතින් මේකේ කාරණා හතක් තථාගතයන් වහන්සේ දේශනා කළා. එකක් තමයි දර්ශනයෙන් පහ කරනවා කියලා. ඒක තමයි වැරදියට සෝවාන් මගින් කියලා දාලා තියෙන්නේ. දෙවෙනිට පෙන්වනවා සංවරේ. තුන්වෙනි කාරණේ පෙන්වනවා ප්‍රතිසේවණිය කියලා. ප්‍රතිසේවණිය කියන්නේ යූස් කිරීම කියන එක. ඊළඟට හතරවෙනි කාරණේ පෙන්වනවා ඉවසීම. එන්ඩියුරන්ස් කියන එකයි. ඒක තමයි අදිවාසණිය කියලා කියන්නේ. ඊළඟට පස්වෙනි කාර්යයට කියනවා අපි පරිවජ්ජනී. ඒ කියන්නේ ඉතින් අපි අවොයිඩ් කරනවා අස් නපුරු සත්ත්ව එහෙම. ඊළඟට පෙන්නනවා විනෝදනී. අර ගිරිමානන්ද සූත්‍රයේ පෙන්නන්නේ අර uppannam kama vitakkan nadi vaseedi pajahati kiyanne විදියට. ඊළඟට පෙන්නනවා බොජ්ජංගේ පහකල යුතු ආශ්‍රය. මහානි දස්රණේ දස්සණේ පහකල යුතු ආශ්‍රය කවර දෙයක්ද? මහන්නේ මේ ලෝකේ බුද්ධ ආදී ආර්යයන් නොදක්නා වූ ආර්ය ධර්මීය අදක්ෂ වූ ආර්ය ධර්මී නොහික්මුණු බුද්ධ ආදී සත්පුරුෂයන් නොදක්නාසොලු සත්පුරුෂ ධර්මීය අදක්ෂ වූ සත්පුරුෂ දාස්මී නොහික්මුණු අසුතවත් පුතග්ගණ තෙමේ මෙනෙහි කළ යුතු ධර්මයන් නොදනි මෙනෙහි නොකළ යුතු ධර්මයන් නොදනි මෙනෙහි කළ යුතු ධර්මයන් නොදන්නා නොමෙනෙහි කළ යුතු ධර්මයන් නොදන්නා හෙතෙමේ යම් ධර්ම කෙනෙකු නොමෙනෙහි කළ යුත්තා නම් ඒ ධර්මයන් මෙනෙහි කෙරේ. යම් ධර්ම කෙනෙකු මෙනෙහි කළ යුත්තා නම් ඒ ධර්මයන් මෙනෙහි නොකරේ. මහන්නේ යම් ධර්ම කෙනෙකු මෙනෙහි කෙරේ නම් මෙනෙහි නොකළ යුතු ඒ ධර්මය කවරද? මහන්නේ යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන්නාහුට නූපන් කාමාශ්‍රය හෝ උපදීද? උපන් කාමාශ්‍රය හෝ වැඩේද? නූපන් භවාශ්‍රය හෝ උපදීද? උපන් භවාශ්‍රය හෝ වැඩේද? නූපන් අවිද්‍යාශ්‍රෝ උපදීද? උපන් අවිද්‍යාශ්‍රෝ වැඩේද? යම් ධර්ම කෙනෙකු මෙනෙහි කෙරේ නම් මොහුවේ මෙනෙහි නොකළ යුතු ධර්මයෝයි කියලා කියනවා. ඒ කියන්නේ කාමාශ්‍රයන් වැඩි වෙන දේ මෙනෙහි නොකළ යුතුයි. නමුත් මේ පුද්ගලයන් ඒවා මෙනෙහි කරනකොට කාමාශ්‍රය වැඩි වෙනවා. මහන් යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මෙනෙහි කළ යුතුයි ධර්මයෝ කවරද? මහන් යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන්නාහුට නූපන් කාමාශ්‍රය හෝ නූපදීද? උපන් කාමාශ්‍රය හෝ ප්‍රහීන වේද? නූපන් භවාශ්‍රය හෝ නූපදීද? උපන් භවාශ්‍රය හෝ ප්‍රහීන වේද? නූපන් අවිද්‍යාශ්‍රය හෝ නූපදීද? උපන් අවිද්‍යාශ්‍රය හෝ ප්‍රහීන වේද? යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මොහු ඒ මෙනෙහි කළ යුතු ධර්මයයි. ඒ කියන්නේ කාමාශ්‍රව අඩු වෙන දේවල් මෙනෙහි කළ යුතුයි. නමුත් මේ පුද්ගලයා මෙනෙහි කරන්නේ නැහැ. ඊළඟට පෙන්වනවා මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමෙන් මෙනෙහි කළ යුතු ධර්මයන් නොමෙනෙහි කිරීමෙන් ඔහුට නූපන්නා වූ ආශ්‍රය උපදීත. උපන්නා වූ ආශ්‍රය වැඩෙත. එතෙම මෙසේ නුනුවණින් මෙනෙහි කරයි. මම අතීත කාලයේ ඌයේ. අතීත කාලයේ නෝයේ. අතීත කාලයේ කවරෙක් ඌයේ. අතීත කාලයේ කෙසේ ඌයේ. මම අතීත කාලයේ කවරෙක්ව සිට කවරෙක් ඌයේ. මම අනාගත කාලයේ වෙම්ද? අනාගත කාලයේ නොවෙම්ද? අනාගත කාලයේ කවරෙක් වෙම්ද? අනාගත කාලයේ කෙසේ වෙම්ද? මම අනාගත කාලයේ කවරෙක් සිට කවරෙක් වෙම්ද? දැන් වර්තමානයේද තමාගෙරේ සැක ඇත්තේ වේ. මම වෙම්ද? මම නොවෙම්ද? කවරෙක් වෙම්ද? කෙසේ වෙම්ද? එහෙමත් නැත්නම් මේ සත්‍යදීමේ කොයින් ආයේද? එහෙම නැත්නම් කොයින් යන්නේ දෝයි කියලා තියෙනවා. මෙසේ නුනුවණින් මෙනෙහි කරන ඔහුට සවයදෑරුන් දිට්ඨියන් අතරින් එක්තරා දිට්ඨියක් උපදී. තමා ඇතයි කියලා සත්‍ය වශයෙන්ම දිට්ඨියක් ඇති වෙනවා. ආයෙත් එනවා තමා නැතයි කියලා දිට්ඨියක් එනවා. ඒ මමම තමා හැඳින ගනිමි සත්‍ය වශයෙන් ඉස්තර වශයෙන් ඔහුට දිට්ඨියක් උපදිනවා. තමා නැතයි හැඳින ගනිමි සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ඔහුට දිට්ඨියක් උපදිනවා. තමා නොවු මමම තමා හැඳින ගනිමි සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ඔහුට දිට්ඨියක් උපදිනවා. යලිදු ඔහුට මෙවුදු දිෂ්ටියක් වේ. මේ වචන ප්‍රකාශ කරන මෙදින මම නිත්‍යයි සදාකාලිකයි නොපෙරණ සුළුයි කියලා හැමෙනු. තථාගතයන් වහන්සේ පෙන්වන මහන්නේ මේ දිෂ්ටිගතය, දිෂ්ටිගාහණය, දිෂ්ටිකාන්තාරය, දිට්ටි විෂූකයයි, දිට්ටි සංගෝජනයයි කියලා කියනවා. මහන්නේ දිට්ටි සංගෝජනයෙන් සංයුක්ත වූ අසුතවත් පුතග්ඥති මේ ජාති ගරාවේ මරණේ ශෝකයෙන් වැළපීමෙන් කාය දුකින් මානසික දුකින් දැඩි ආයාසයෙන් නොමිදේ. සීල සසර දුකින් නොමිදේයයි කියන්නේ. මහණෙනි ආරයන් දක්නාසුළු ආර්ය ධර්මයේ දක්ෂ ආර්ය ධර්මයේ මොනවට හික්මුණු සත්පුරුෂයන් දක්නාසුළු සත්පුරුෂ ධර්මයේ දක්ෂ සත්පුරුෂ ධර්මයේ මොනවට හික්මුණු ශ්‍රුතවත් ආර්ය ශාවක තෙමේ මෙනෙහි කළ යුතු ධර්ම දනි. මෙනෙහි නොකළ යුතු ධර්ම දනි. එතෙම මෙනෙහි කළ යුතු ධර්ම දන්නේ මෙනෙහි නොකළ යුතු ධර්ම දන්නේ. යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකළ යුතු නම් ඒ ධර්ම මෙනෙහි නොකරයි. යම් ධර්ම කෙනෙකු මෙනෙහි කළ යුතු නම් ඒ ධර්ම මෙනෙහි කරයි. මහන් යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මෙනෙහි නොකළ යුතු වූ ඒ ධර්මය කවරද? මහන් යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරන මෙනෙහි කරන ඔහුට නූපන්නා වූ කාමාශ්‍රය උපදීද? උපන්නා වූ කාමාශ්‍රය වැඩේද? නූපන්නා වූ භවආශ්‍රය උපදීද? උපන්නා වූ භවආශ්‍රය වැඩේද? නූපන්නා වූ අවිද්‍යාශ්‍රය උපදීද? උපන්නා වූ අවිද්‍යාශ්‍රය වැඩේද? මොහොවනායි යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මෙනෙහි නොකළ යුතුයේ ධර්මයෝ. මහන් යම් ධර්ම කෙනෙකු මෙනෙහි කෙරේ නම් මෙනෙහි කළ යුතුයේ ධර්මයෝ කවරද? මහණනි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන ඔහුට නූපන්නා වූ කාමාශ්‍රය නූපදීද? උපන්නා වූ කාමාශ්‍රය ප්‍රහීන වේද? නූපන්නා වූ භවආශ්‍රය නූපදීද? උපන්නා වූ භවආශ්‍රය ප්‍රහීන වේද? නූපන්නා වූ අවිද්‍යාශ්‍රය නූපදීද? උපන්නා වූ අවිද්‍යාශ්‍රය ප්‍රහීන වේද? මොහවනා යම් ධර්ම කෙනෙකු මෙනෙහි කෙරේ නම් මෙනෙහි කළ යුතු ඒ ධර්මයෝ. ඔහුට මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි නොකිරීමෙන් මෙනෙහි කළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමෙන් නූපන්නාශ්‍රයත් නූපදීද? උපන්නාශ්‍රයත් ප්‍රහීන වේද? ඒ මේ දුකේ නුවණින් මෙනෙහි කරයි. මේ පරාමාස කියන එක සමුදයයි නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛ නිරෝධයයි නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවයි නුවණින් මෙනෙහි කරයි. මෙසේ නුනුවණින් මෙනෙහි කරන ඔහුට ඔහුගේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලාබ්බත පරාමාස යන තුන් සංයෝජනියෝ ප්‍රහීන වේ. මහන්නේ මොහු දර්ශනේ පහකල යුතු ආශ්‍රයෝයයි කියලා ලැබේ. ඉතින් උතන ඔය වැරදියට තමයි සෝවාන් මගින් කියලා තියෙන්නේ. මොකද ඔය සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන එක ඒක විවිධාකාරයෙන් එනවා. සෝවාන් වුණාට නැතුණයි කියලා ඒක නැති වෙනවා තමයි. හැබැයි ඉතින් ආපහු සෞදාගාම වෙනකොටත් ඒක තියෙනවා. අරිහත්ත්වයටත් ඒක තියෙනවා. හැබැයි ඒවැයි තියෙන කොටස් වෙනස්. ඒක නිසා බුදුහාමුදුරුවෝ පෙන්නේ මෙතන දර්ශනෙන් පහකල යුතු නිසා සෝවාන් මගින් කියන එක නෙමෙයි. ඒක වරදිලා ට්‍රාන්ස්ලේට් කරලා තියෙනවා. එතකොට මේක තේරුම් ගන්න අපි මේ ඩයග්‍රම්ස් වලට යම් පළවෙනිම අපි රහතන් වහන්සේට කෘතඥතාවය පළ කරන මේ ධර්මය අපිට ලබා දුන්නට අපි ඔය දෙවෙනි සබ්බාසු සූත්‍ර සටහන් දෙකේ අපි දෙවෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට අර බුදුහාමුදුරුව පෙන්නවනේ අර දිට්ඨීන් හයක් හැදෙනවා කියලා නේද? එතකොට මේ දිට්ඨීන් හය තමයි මේ ලකුණු කරලා තියෙන්නේ. ඉතින් මුලින් තියෙනවා තමා ඇත කියලා දිට්ඨිය. ඉතින් මේ වෙලාවේදී වේදනාව තමායයි කියලා ගන්නවා. අත්ති මේ අත්තා කියලා කියන්නේ. ඊළඟට තමා නැත කියන දිට්ඨිය එනවා. ඒ කියන්නේ වේදනාව නැති වෙනකොට තමා නැතයි කියලා ගන්නවා. අර ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් මොකක් හරි අපි හිතමු මොකක් හරි එකක් මේ තමා කියලා ගත්තාම ඊට පස්සේ ඉතින් දැන් රූපය කියලා ගන්නකො නේද? එතකොට ඒ වතුර අඳක් උඩ අර මිනිස්සෙක් එහෙම ඉන්නවා කියේ. එතකොට ඒ වතුර කඳ කඩාගෙන නම් තමා නැති කියන්නේ අන්න ඒ වගේ. ඒ වේදනාව දැන් එයා විඳින වේදනාව නැති වෙනකොට තමා නැතියි කියලා එනවා. නැත්ති මේ අත්ත. ඊළඟට මමම තමාම හැඳින ගැනීම යන දීප්තිය. එතකොට මේක පෙන්නනවා අත්තනාව අත්තානං සංජනාති කියලා. ඒ රූපය සහ වේදනාව දෙකම තමායයි කියලා යා ඒ අවස්ථාවේදී ගන්න. ඊළඟට පෙන්නනවා මමම තමා නැතේයි හැඳින ගැනීම යන දීප්තිය. එතකොට මෙතන මේ පෙන්නනවා මේ ඒ රූපය කියන එක තමා වේදනාව තමා නොවේ කියලා. අත්තනාව අනත්තානං සංජනාමි කියලා කියනවා. ඉතින් ඔය හතරවෙනි ධානතලයේ තියෙනවා අසංකීය සත්‍යෝ කියලා. ඒගොල්ලෝ කල්පනා කරලා තියෙනවා මේ නාම කොටස තියෙනවානේ මේ මනස. මේක නිසා තමයි මේ මහා කරදරේ කියලා ඒක සප්‍රෙස් කළා ඒගොල්ලෝ මේ කයෙන් විතරක් ඉන්නේ. එතකොට ඒ අය තමයි මෙන්න මේ හතරවෙනි කොටසට වැඩින්නේ. මේ රූපය ඒ තමා නිත්‍යයි. එතකොට නාම කොටස වේදනාව තමා නොවේ කියලා ගන්න. ඊළඟට එනවා තමා නොවු මම්ම තමාම හඳින ගනිමි කියලා දිට්ඨියක්. එතකොට මෙතෙන්ද රූපේ තමා නොවේ. එතකොට වේදනාව තමා කියලා ගන්නවා. අනත්තාන අනත්තනාව අත්තානං සංජනා. එතකොට මේක තමයි අර අඹගෙඩිය කතාව මතකද? සල්ලි තමා රස්සාවක් කළා මුදල් උපයාගෙන බිල් ගොඩාක් කියලා රුපියල් 10ක් ඉතුරු කරගත්තා. ගත්තා ඒ අඹගෙඩිය නේද? එතකොට ඒ අඹගෙඩිය තමා නෙවෙයි. අඹගෙඩිය කාලා ඇති වෙන වේදනාව තමා කියලා ගත්තා. ඊළඟට ආපහු අර පෙන්නනවා මේ කතා කරන්නව සැප විඳින්නව මම මේ ඒ ಜಾති වල කුසල අකුසල කර්මයන්ගේ විපාක විඳීද මාගේ ඒ මේතෙම නිත්‍යයි ස්ථිරයි හැමදාම පවතිනව නොපෙරන සුළුයි කියලා ගන්න. ඉතින් මේක තමයි අපි පෙන්නේ අර සර්ෆ් බෝඩ් එකේ උදාහරණේ. ඒ මිනිස්සයාගේ නැගලා ඉන්නෝ. එතකොට එයා අර වතුර කඳ කියන එක ඒකත් තමා කියලා ගත්තා. ඒකෙ විදිනෝ. එතකොට ඒ වේදනාව තමා කියලා නේද? ඉතින් වේදනාව නැති වෙනකොට ඒක නැති වෙනවා කියන කතාව එහෙම දන්නේ නැතු. එතකොට ඊළඟට මේක පෙන්නනවා මේ දිට්ටි 6ම ඉදං සත්‍ය දැන් දිට්ටි 6ක් නැති ඉන්නේ. ඉදං සත්‍යාව නිවස කාය ග්‍රන්ථය ඇතුළට ඇදෙනවා. දැන් එතකොට දැන් මතකයි ඕගලන්ට ආශ්‍රෝලදී අපි සාකච්ඡා කළා සුඛයි කියන එකේ පසු සංඥාව කාමාශ්‍රය, අත්තා කියන එකේ පසු සංඥාව භව ආශ්‍රය, නිත්‍යයි කියන එකේ පසු සංඥාව දිට්ඨි ආශ්‍රය. එතකොට ඒකට සමාන්තර රේඛාවක් නේද? ආන් මේ වගේ සමාන්තර රේඛාවක් කියන එක තියෙනවා. ඒක පෙන්වන්න පුළුවන් මේ ඊළඟ ස්ලයිඩ් එකේ ඒක පේනවා. ඕගලන්ට පේනවා මේ එහෙම සමාන්තර රේඛාවක් ඇඳුත් ඉදං සත්‍යාව නිවිස කාය ග්‍රන්ථේ ඉඳන් ප්‍රේ විප්‍රයෝගයට එනවා කියන එක තියෙනවා. ඉතින් දැන් මේකේ මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ ඉදං සත්‍යාව නිවිස කාය ග්‍රන්ථයට යමක් ඇතුළිච්ච විදිහට විගසින්ම ප්‍රේ විප්‍රයෝගය සිද්ධ වෙනවාද කියන එක. ඉතින් ඒක උත්තරේ තියෙන්නේ ඒක එහෙම නෙමෙයි කියන එකයි. ඒ කියන්නේ ප්‍රේ විප්‍රයෝගය සිදු වෙන්නේ පරාමාසගත වීමෙන් පසුව තමයි. මෙතන පරාමාසයට ආවනම් අන්න ප්‍රේ විප්‍රයෝගය කියන එක තියෙනවා. එතකොට දැන් මෙතන ආපව පෙන්නනවා දැන් මේ මිච්ඡා දිට්ඨි නෙමෙයි තියෙන්නේ නේද? අත්තා කියලා අරව මේ ඔක්කොම මිච්ඡා දිට්ඨි හයක්. ඉතින් කොමකටද මිච්ඡා දිට්ඨිය උනේ? පදුට්ඨමණ සංකල්පේ නිසා ඇතිවෙච්ච නිට්ටිවායම හේතුවත් උනා ප්‍රත්‍යත් උනා. මතකද අර විඥාන ධාරාව ගැලුවා නේද? දැන් පෙරාගයයි දැන් ආගයයි සැසඳුවක් ගැලුවා නම් එකපාරටම අපි ගන්නෝ නිට්ටයයි කියලා. අන්න ඒකම තමයි මිච්ඡා දිට්ඨි වලට හේතුවයි ප්‍රත්‍යය වෙලා තියෙන්නේ. එතකොට ඒක අපි ඒ පත්වූපු සටහනේදී අපි ඉගෙන ගත්තා. එතකොට එහෙනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. තුන්වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේක පෙන්වන්නේ මේ ජරා ධර්මයේ හේනික. ජරා ධර්මී කියලා කියන්නේ මොකද්ද? මේ රූපයක් රූපය නිසා මම පවතිනවා යන දිට්ඨිය මිදීම තමයි රූපේ ජරා ධර්මී කියලා. දැන් අපි මේ රූපයත් එක්ක පවතිනවා කියන කතාව තියෙනවා නේද? අන්නේ දිට්ඨිය මිදුනහම තමයි ජරා ධර්මී කියන එක ඇති වෙන්නේ. එතකොට දැන් ඕගලන්ට පේනවා මෙතන මේ විඥානේ හට ගැනීම කියන එක පෙන්වා දීලා තියෙනවා අර ABC කියලා කර්ව් එකකින් අපි පෙන්වන්න. ඉතින් මෙතන A වල එහෙම තියෙන්නේ අර වේදනාව නේද? එතකොට දැන් මං කිව්වේ අර පොඩි කාලේ මං කැකිරි මාළුවක් කාලා තියෙනවා. දැන් මං කැකිරි මාළුව කනකොට ඔන්න මට A පොයින්ට් එක යන්න වේදනාව යම් කිසි දෙයකට දැනෙනවා. දැන් ඒ පාර මං කල්පනා කරනවා පොඩි කාලේ කාපු එක කොච්චර හොඳද? අන්න මගේ B best එක ගෙනාව නේද? ඉතින් දැන් ඕක බහැලා ගිහිල්ලා තමයි මේ C කියන එක තියෙන්නේ. දැන් ඔයගලන්ට පේනවා මේ AB ලකුණු කරලා තියෙනවා අපි කොළ පාටේ. ඒක සම්බන්ධයි මෙතන තියෙන මේ පදුට්ට මන සංකප්පේ රේඛාවත් අපි කොළ පාටින් ලකුණු කරලා තියෙනවා. ඉතින් A වල ඉඳන් B වලට ගියා නම් අන්න ඒක තමයි ජාතිය කියන්නේ. එතකොට දැන් මෙතන විඥාන ධාරා යම්කිසි වෙනසක් දැනගත්තොත් අපිට ඒක දුකයි. දැන් හිතන්න බලන්න දැන් ඕගොල්ලන් ගෙදරට වතුර එනවා ටැප් එකේ. එතකොට එක දවසක ඕක ටිකක් වැඩියෙන් එනවා, තව දවසක ටිකක් අඩුවෙන් එනවා නේද? එතකොට වතුර අඩු වුණත් දුකයි, වැඩි වුණත් දුකයි. දැන් Tamanට පේනවා ඉස්සර වාගේ ඉන්නේ නැහැ, අඩු වුණාම ඉස්සර වාගේ ඉන්නේ නැහැ කියලා එකක් තියෙනවා. වෙලක් දවසට ගොඩාක් එනවා වතුර. හැබැයි එදාට මොනවද එන්නේ? රොඩු මඩ, බොර ඒවා තමයි එන්නේ. එහෙමනම් අඩු වුණත් දුකයි, වැඩි වුණත් දුකයි කියන එක තියෙනවා. එතකොට දැන් මේකේ ඒ ඒක වෙනසක් තියනවාද? ඒක දුකයි. ඉතින් B වල ඉඳන් C වලට දක්වා යනවා කියන එක ඒක තමයි ජරා. ඒක සම්බන්ධ වෙන්නේ මෙන්න මේ ජරාවට යනා වූ රේඛාව. පේනවද මේ පදුට්ට මන සංකාප්පේ දික් කළා ඇඟිල දික් කරාම යන්නේ අපි ඇත්තටම කියනවනම් ජරාවට නේද? නිත්‍යයි කියලා ගත්තාට යන්නේ ජරාවට කියන එක තියෙනවා. එතකොට ඒක ජරා ධර්මයේ ලෙස සලකන්නට ඕන. එතකොට මේක මේ සිදු වෙන්නේ මේ තුන්වෙනි රවුමේදී සිද්ධ වෙනවා එකක් තමයි. මෙතන පෙන්වන්නේ මේ රවුම් තුනක්. A කියලා ගත්තාම මෙතන මේ පළවෙනි රවුම්. B දෙවෙනි රවුම්. C කියන්නේ තුන්වෙනි රවුම්. මතකද අර දෙකක් සසඳලා බලලා ඊට පස්සේනේ අපිට අර ටේස්ට් බඩ්ස් ගිහිලා තින්නේ. වෙනස කාමච්ඡන්ද එහෙම ඇත්තට ඇති වුණේ නේද? එතකොට දෝමනස්සේ කියන එක තියෙනවා. එතකොට A කියන එක ගත්තාම මේ සංස්කාර ප්‍රත්‍ය කොට විඥාණය වෙනවා කියන එකයි. ඒක සංකාරපච්චා විඥාන. මෙතන මේ රවුම්. එතන B කියන එක ඇවිල්ලා විඥාණේ ප්‍රත්‍යකටකට නාම රූප කියන එක. විඥානපච්චා නාම රූප. එතකොට දැන් මෙතන B වලට ආවනම් අපිට මේ කර්මය අඩංගුයි. ඇයි තමන්ගේ බෙස්ට් එක පොඩි කාලේ කාලා කියලා ගෙනාවනේ නේද? එහෙනම් එතන කර්මයක් කියන එක තියෙනවා. ඊළඟට C කියන පොයින්ට් එක ගත්තාම නාම රූපත්තේ ෂඩායතන වෙයි කියලා සලකන්න ඕන. නාම රූපච්ච සලායතන. එතකොට අපි එහෙනම් පෙන්නවා මෙතන මේ කාරණා තුනක් කියන එක. එතකොට මෙතන අපි ඉගෙන ගත්ත ජරා ධර්මය A වල ඉඳන් B වලට ගියා නම් ජාතිය, B වල ඉඳන් C වලට ගියා නම් ජරාව කියන එක. ඉතින් ජරා ධර්මය කියන්නේ මොකද්ද? රූපයයි රූපේ නිසා මම පවතිනවා යන දිට්ඨිය මෙදී. ආන්න එක තමයි රූපේ ජරා ධර්මය කියලා කියන්නේ. දැන් රවුම් තුනයි කියන්නේ. රවුම් තුනෙන් ඒක ඇවිල්ලා තියෙනවා. එවනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. හතරවෙනි ස්ලයිඩ් එකට. දැන් මෙතන මේ පෙන්වන්නේ මේ ව්‍යාධි ධර්ම. අපි දැන් ජරා ධර්ම ඉගෙන ගත්තා. මොකද ජරා ධර්මයේ තියෙන්නේ රූපයයි රූපේ නිසා මම පවතිනවා කියන දික්තිය බෙදුවා. දැන් මෙතන කියන්නේ ව්‍යාධි ධර්මය කියලා කියන්නේ නිත්‍යයි කියන සංකල්පය බෙදීම. අතන දික්තිය මෙතන සංකල්පයේ බෙදීම. ඒක තමයි ව්‍යාධි ධර්ම කියන්නේ. දැන් මෙතන මේ ඕගලන්ට පේනවා මේ පදුට්ට මන සංකප්පේ එක මෙහාට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඉතින් සුභයි කියලා මේ ඉඳන් සත්‍යයට දෙක දාලා තියෙනවා. ඊට පස්සේ නිත්‍යයි කියලා තුන. ඊළඟට ඉතින් හතර ඔයගලන්ට පේනවා මේ මෝහාගති ඉඳන් පරාමාස කාය ග්‍රන්ථයට යන එක කියන එක. ඒකට මේ පැත්තෙන් අර ජරාව එහෙම තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මෙතනින් ඇතුල් වෙන්නේ අර සුඛයි කියලා නේද පරාමාස කාය ග්‍රන්ථයට. ඉතින් මේකේ ගත්තාම මේ පළවෙනි කාරණාවයි ඒ වගේම මේ තුන්වෙනි කාරණාවයි දෙකම එක සමානයි. ඇයි බලන්න මේ පළවෙනි එකේ තියෙන්නේ නිට්ටයයි කියන එක. මේ තුන්වෙනි එකේ තියෙන්නේ නිත්‍යයි කියන එක. එහෙමනම් 1යි 3යි සමානයි කියන එක තියෙනවා. ඊළඟට ආපහු මේ දෙවෙනි කාරණාවයි හතරවෙනි කාරණාවයි එක සමානයි. ඒ කියන්නේ දෙකේ තියෙන සුභයි කියලා නිදන් සත්‍යයට ඇතුල් වීම කියන එක. දෙක වෙන්නේ නැත්තම් අපිට මේ හතරක් ඇත්තේ නැහැයි කියන එක තියෙනවා. මේ දෙක අතර වෙනස දෙන්නේ මොකද්ද? මේ දෙක අතර තියෙන්නේ අර මේ වෙනස තුන. ඒ කියන්නේ පුන පුන ස්පර්ශ කරනවා කියන එක තමයි තියෙන්නේ. දැන් එකපාරක් දැන් කට්ලට් එකක් හරි එකක් දැක්කා නේද? සුභයි කියලා ආවා. එක කටක් කන්නම් වුණා කියලා හිතන්නකෝ. අන්න ඒකත් එක්ක අර නිත්‍යභාවය කියන එක ඒක ආවා. එතකොට මෙතන තියෙන්නේ මොකද්ද? අපි පුන පුන එකපාරක් මේ කරාද කීප සැරයක් කරාද කියන එකයි. එතකොට මේකෙන් සුභේට නිත්‍ය එක්ක ආව කරලා සුඛයි. පළවෙනි කටත් සුඛයි. පුන පුනා කරන්න ගියාන තවත් සුඛයි. එතකොට ඒකනේ තියෙන්නේ. එහෙනම් අපිට පේනවා මේ දෙකයි හතරයි දෙකම එකයි. සුභේ නැත්තම් සුඛයක් නෑ. එතකොට මේ තුන්වෙනි රාවමේ තුන්වෙනි පියවරේදී තුන්වෙනි ස්ටෙප් එක ඔය කියන්නේ සුඛය කියන එක පරාමාසගත වෙනවා. මේ වෙනකොට අපිට මේ ජරා ධර්මයේ කියන එක සිදු වෙලා තියෙනවා. ඒ වුණත් අපි අත්තා කියලා යකව ගන්නවා. ඒක තමයි මේ පෙන්වල දීත්තේ මේ පහ දාලා තිනවා අත්තා. සුඛය තමයි අපි අත්තා කියලා ගන්නෙ. අඹ ගෙඩිය කාලත් අපි කියනෝනේ අත්තා කියලා නේද? ඉතින් ඕක ඔය පෙටකෝපදේශයේ පෙන්නනවා ඒ සිංහල පොතේ පිටුව 36. ඒක පෙන්නනවා මේ රොගං වදති අත්තනෝ කියලා කියනවා. රොදං වදති අත්තෝ කියලා කියනවා. අත්තායයි ගැනීමම තමයි රෝගේ. අත්තා කියලා ගන්න එක රෝගය. එතකොට මේ තුන්වෙනි රවමේ හයවෙනි පියවරේදී ඒ ව්‍යාධි ධර්මයේ කියන එක අපිට සිද්ධ වෙනවා. ඒ කියන්නේ රූපය නිසා ඇතිවෙච්ච ආ වූ ව්‍යාධි ධර්මයක් මෙතන තියෙනවා. එතකොට දැන් අපි පෙන්වනවා මේ තුන්වෙනි රවමේ තුන්වෙනි ස්ටෙප් එක වෙනකොට අපිට ජරා. තුන්වෙනි පියවරේ තුන්වෙනි රවමේ හය වෙනකොට අපිට තියෙනවා ව්‍යාධි. මේක රූපය නිසා ඇතිවෙන්නා වූ එකක් තමයි මේ පෙන්වන්නේ. දැන් අපි ඊළඟට පස්වෙනි ස්ලයිඩ් එකට යමු. ඒ පස්වෙනි ස්ලයිඩ් එකේ අපි පෙන්වනවා මේ මරණ ධර්මයේ කියන එක. දැන් ඕගොල්ලෝ දන්නවා ওই තුන්වෙනි රවුමේ තුන්වෙනි පියවරේදී, ඒ කියන්නේ තුන තුන කියලා අපි ලකුණු කරනවා. ඒක රූපේ ජරා ධර්මයට කියන එකට පත් වෙනවා. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? හතරවෙනි රවුමේ තුන්වෙනි පියවරකුත් තියෙනවා. අන්න ඒ වෙලාවේ එහෙමනම් වේදනාවේ ජරා ධර්මයේ කියන එක ඇති වෙනවා. තුනේ තුන රූපේ ජරා, හතර තුන වෙනකොට වේදනාවේ ජරා කියන එක. ඉතින් අපි මේ වෙනකොට රෝගී වෙලා නැති තියෙන්නේ. අර 3-6 කියලා කියන්නේ රූපේ නිසා අපිට ව්‍යාධිය කියන එක ඇති වුණා. එහෙනම් අපි ඉතින් රෝගී ව්‍යාධි ස්වභාවයට ඇත් වෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී දැන් මොකක් හරි එකක් කැඩුනහම ඕගොල්ලෝ හිතනවානේ මම හොඳ එකක් හදනවා කියලා. දැන් උදාහරණයක් තමයි ඕගොල්ලන් ගෙදර උඩ තට්ටුවට යන්න තියෙන ස්ටෙයා කේස් එක එහෙම කැඩුනහම ඕගොල්ලෝ කල්පනා කරනවා මම මේක හොඳට හදනවා. කොහොමද හදන්නේ? ඕකට ඉතින් ඕගොල්ලෝ ගන්නවා සාම්පල් එකක්. අල්ලපු ගෙදර තියෙන්නේ කොහොමද? මේ ಜಾති ඇඳක් දාලා. ඒක හරිනේ. තමන්ගේ ඥාතීන්ගේ ගෙදර ඔය සාම්පල් එක ගන්නවනේ තමන්ගේ. යන්න දෙන්න ගෙවල් වල තියෙන ඒවායින් අනුව තමයි ඔක ගන්න. ඒ ගෙදර තියෙන්නේ මෙහෙමයි. ඉතින් මේව එකක්වත් හරිනේ. මෙයා කල්පනා කරනවා මම රත්තරන් වලින් හදනවා. රත්තරන් වලින් හදපු ස්ටයාගේස් එකක් දැකලත් නැහැ. තමන්ගේ හිතේ තියෙන්නේ මොකද්ද? මම මෙන්න මෙහෙම එකක් හදනවා කියලා. දැන් ඇත්තම කියනවනම් එයා විඥානේ නැංගුවා විතරයි නේ. මොකක්වත් හැදුවේ නැහැ. පේනවද? අර වේදනාව නිසා යම්කිසි ආකාරයක නැංවීමක් කියන එක කළා. එහෙනම් තමන්ගේ දැන් තියෙන ස්ටයා කේස් එක පලාස කරා. මේක එපා. ඕගනේ නගින්න පුළුවන් නම් කබල් වුණත් ඉතින් නගින්න පුළුවන් නේ. මේක පලාස කළා. එපාර දැන් මම රත්තරන් වලින් හරි හදනවා කියලා එකක් ගත්තා. එහෙමනම් මොකද වෙන්නේ? දැන් පලාසය කියන එක 4-4 මතකද? අර ප්‍රසන්න මූමන්ට් එකේ පෙන්නුවේ. එතකොට එහෙමනම් 4-4දී අපිට ජාතිය කියන එක ඇති වෙනවා. දැන් පේනවද මෙතන මේ ජාති ජරා ව්‍යාධි මරණන්න 4-4 කියන එක ජාතිය කියන එක ඇති වෙනවා. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් 4-3දී අපි දන්නවා වේදනාවේ ජරා ධර්ම සිද්ධ වෙනවා. 4-4දී ජාතිය. දැන් කොහෙද මලේ? මැරෙන්න එපා කොහේ හරි. මේ ඉපදෙන්න රන්නේ. ආන්න එක තමයි අර මේක තේරුම් ගන්න තියෙන අර බෙල් ෂේප් කර්ව් එකත් එක්ක. දැන් බලන්න මේ බෙල් ෂේප් කර්ව් එකේ ABC කියලා තියෙනවා. දැන් අපි යන 4-4දී ආපහු වන්න පලාස කරලා හොඳ පීක් එකක් හැදුවා. මම රත්තරන් වලින් හදනවා කියලා. එතකොට එහෙමනම් මෙතන මේ 4-4දී 4-3ේ වේදනාවේ ජරාව 4-4දී මම එකක් හදනවා කියනවා. ඒටි ඉස්සෙල්ලා කොහේ හරිද මැරලා තියෙන්නේ. එහෙනම් ඔයගලන්ට පේන මේ හතරේ දෙක කියන තැනදී තමයි අපි මැරලා තියෙන්නේ. එතකොට එහෙමනම් මේ කියන්නේ හතරේ දෙකේදී මරණය. දැන් අපිට පේනවා මෙහෙම එකක්. අපි එහෙනම් නිට්ටයයි කියලා අරගෙන තියෙන්නේ මොකද්ද? විඥානයේ මරණය. දෙක කියන්නේ නිට්ටයනේ. මතකද? පළවෙනි රාමු සුබයි. දෙවෙනි රාමුදි අන්න අදත්තාදානී කරගෙන එහෙම ඉන්නවා. ඉතින් අන්න නිට්ටයභාවය කියන එක. එතකොට ඉතින් හතර දෙක මේ ස්ටෙප් එකනේ මේ පෙන්නන්නේ. රාමු හතර දෙවෙනි පියවර. ඉතින් අපි නිට්ටයයි කියලා අරන් තියෙන්නේ විඥානයේ මරණය. විඥානයේ මරණ අපි කියනවා නිට්ටයයි කියලා. පේනවද අපි මෝඩකම කියන එක? එතකොට ඊළඟට ආපහු එනවා. දැන් මේ මේක තීරුම් ගන්න වෙන ක්‍රමයක් නැහැ. හොඳට මතක තියාගන්න මේ හතර දෙකේදී මරණය කියන කතාව අර බෙල් ෂේප් කර්ව් එකත් එක්කම තමයි තමන් ඒක බලන්න ඕනේ. මේක මම ඉපැද්දුවා හතරේ හතර. ඊට ඉස්සෙල්ලා මම මැරලා තියෙනවා. මේක තමයි හතරේ දෙක. ඊළඟට දෙවෙනි රාමුවේදීත් මරණයක් සිද්ධ වෙනවා. මේක ඇවිල්ලා රූපේ නිසා වෙන මරණයක්. දැන් බලන්න ඕක කටක් කෑවා. දැන් එතකොට හිතන්නකො අර කැකිරි මාළුව කියන්නකො නේද? දැන් ඔන්න පොඩි කාලේ කාපු එක කියලා මෙහෙම ගත්තා. ඒ ගත්තට පස්සේ දැන් කෙනෙක්ව කල්ලා විසිකල්ලා මට මේක එපා කියලා වෙන එක ගන්නත් පුළුවන්. එහෙනම් රූපේ මාරු කරා නේද? එතකොට එතනත් ඕගලන්ට පේනවා එතන මරණයක් කියන එක සිද්ධ වෙනවා. මේ රූපේ නෙමෙයි අනිත් රූපේ කියන එක. ඉතින් ඇත්තෙම කියනවා නම් මේ දැන් ඊළඟට ගන්නකො මේ දැන් කන්නා වූ රූපය දැන් මෙතන මේ මම කැකිරි මාළුව කනකොට දැන් මම පොඩි කාලේක ගෙනාවා කියන්නේ මේ දැන් තියෙන එක පලාස කළා නේ. මේ දැන් තියෙන එක එපා කියලා නේ. එතකොට එහෙනම් මේකෙන් දෙවෙනි රාමුවෙදිත් ඒක තියෙනවා. එතකොට මේක රූපය නිසා මරණය. මගේ මනසෙන් ආපු එකෙන් දැන් තියෙන රූපය මරුවම පොඩි කාලේක කැකිලි කියලා නේ ගත්තේ. ඊළඟට හතරේ තුන වේදනාවේ ජරා ධර්මී හතරේ හතර ඉපදීම. හතරේ හය කියන්නේ වේදනාවේ ව්‍යාධිය. ඒ කියන්නේ අකමැති දේහ එක්වීම අප්‍රියේ සම්පයෝගයේ කියන එක. එතකොට ඊළඟට අපි එනම් 6 වෙනි ස්ලයිඩ් එකට යමු. දැන් එතකොට දැන් ඕගොල්ලෝ දන්නවා දැන් අර තයෝදම්ම සූත්‍රයත් එක්ක මේක සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ කියන්නේ දැන් අපි අත්තා කියලා ගත්තා නම් එතනි 1.3 මෝහය කියන එකට තියෙනවා. දැන් ටිකකට ඉස්සෙල්ලා ගත්තානේ මේ අත්තා කියන එක ගන්න එකම රෝගයක් කියලා නේද? රොදම් අධති අත්තනෝ කියලා කිව්වා. එතකොට දැන් එහෙමනම් ඕගලන්ට පේනවා මේ ව්‍යාධීන් අපි කොහාටද යන්නේ? මේක හරියට අර බෝල කූඩුවක් වගේ එකක්. මේක අකුලන්න බෑනේ, උඩේක අකුලන්නේ නැතු නේද? එතකොට එහෙමනම් මේ ව්‍යාධිය කියන එක මේ ඒ යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛයට මෙතන සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මේක මේ අත්තා කියන එක මේ අරගෙනනේ ව්‍යාධිය වෙලා තියෙන. එහෙනම් ව්‍යාධිය තියලා අත්ත කතාව තියෙනවා. එහෙමනම් Tamanට පේනවා යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛය තුල අත්ත සංඥාව ඇතුළත් වෙලා තියෙනවා. දැන් ඊළඟට ආපහු අපිට පේනවා මේ හතරේ හත කැමති දෙයකින් වෙන් වුණා. ප්‍රියෙහි විප්‍රයෝගය නේද? ඉතින් ඔයගලන්ට පේනවා ඉතින් මේක ගත්තාම මේ අත්ත සංඥාවත් එක්කයි මේක ඇවිල්ලා තියෙන්නේ. මගේයි ගත්ත නිසා මිච්ඡා දිට්ඨිය ඒකෙන් වෙන්වීමක් තියෙනවා. එතකොට ඒක බවාවාගේ රූපයෙන් වෙන් වුණා. දැන් හතරේ දෙකේ මරණිය වුණා. එවැනි රූපයකින් ඉන්න කැමැත්ත. අන්න එතන නන්දිය. හත කිව්වහම හත් වෙනි ස්ටෙප් එකේ නන්දියනේ තියෙන්නේ. එතකොට හතරේ හත නන්දිය. ඒක තමයි ප්‍රියේ විප්‍රයෝගය. ඊළඟට පෙන්නනවා මේ පහ තුන සංඥාවේ ජරාව කියන එක. ඒ කියන්නේ නිට්ටයයි කියලා ගත්ත සංඥාව වෙනස් වෙලා තියෙනවා. දැන් හතරේ හත සිද්ධ වුණා කියන්නේ ප්‍රියදීන් වෙන් වෙලානේ. එහෙමනම් මට දැනෙන්න ඕනේ මොකක් හරි මං හොඳයි කියලා ගත්ත දෙයක් වෙනස් වෙලා තියෙනවා. එහෙනම් නිට්ටිභාවයක් නැහැ නේද? තමන්ට අන්නේ අර්ථයෙන් පේනවා. ඉතින් ඒ අනුව එහෙමනම් නිට්ටයයි කියලා ගැනීම නිෂ්ඵලයි. ඇයිදින් ප්‍රියේ විප්‍රයෝගේ වෙලා නම් හතරේ හතට පහ තුන වෙන්න ඉස්සෙල්ලා හතරේ වට කරකවගෙන නියන්නේ. හතරේ හත වෙලා තියෙනවා. ප්‍රියේ විප්‍රයෝගේ වෙලා තියෙනවා. එහෙනම් ඉතින් එහෙම නිට්ටයයි කියලා ගන්න එක නිෂ්ඵලයි කියන එක තමන්ට තේරෙනවා. ඉතින් ඔය සංඥාවේ ජරාව කියන එක ඒක තේරුම් ගන්න අපි අර බෙල් ෂේප් කර්ව් එකත් එක්ක පොඩ්ඩක් බලමු. දැන් බලන්න මෙතන මේක දැන් මුහුදේම රැලි තියෙනවන්නේ නේද? එහෙම කඩාගෙන වැටෙනවා. එතකොට දැන් ඔය ඕගොල්ලෝ හිතන්න ඕගොල්ලෝ ඉන්නේ මුහුදු වෙරළේ. අන්න මුහුද ඕගලගේ පැත්තට හුළඟ එහෙම එනවා. වතුර රැලි එනවා. තමන්ගේ පැත්තට එනකොට නිකන් සූකයක් තියෙනවනේ මූණටත් වදිනවා වගේ නේ. හැබැයි ඉතින් ওই වතුර කියන එක කඩාගෙන වැටුනහම දැන් බලන්න මේක එකපාරට ටක් ගාලා ෆ්ලැට් වෙනවද? නෑ, මෙහෙම හම්ප් එකක් වාගේ පොඩ්ඩක් තියෙනවා. ඒක නෙමෙයි පෙන්වන්නේ ABC කියලා නේ. දැන් බලන්න මේක වතුර මේ විදිහට වැටුණා නම් මේ එක කොටසක් යනවා නේද? මේ දැන් ඕගොල්ලෝ ඉන්නේ මේ දකුණු පැත්තේ කියන්නකෝ. දැන් ඕගොල්ලන්ගේ පැත්තට එන්න වතුරක් තියෙනවා. මේ C පැත්තේ තියෙන එක ඒ පැත්තට එනවා. අනිත් ටික කොහාට දැන්නේ? A යන්නේ අනිත් පැත්ත නේ. දැන් බලන්න මේ රැල්ල උඩට තව රැල්ලක් කඩාගෙන වැටුණා කියන්නේ. ඒ රැල්ල කඩාගෙන වැටුණායින් පස්සේ එක කොටසක් යනවා අනිත් පැත්තට. වෙරළෙන් ගොබ්බට. හුලම් පාර යන්නේ එතකොට අනිත් පැත්තට. තමන්ට සුඛයක් නැහැ නේද? තමන්ගේ පැත්තට කොටසක් එනවා අනිත් පැත්තට යනවා. අන්න එහෙම දෙයක් මේ පෙන්නන්නේ. ඒ කියන්නේ මගේ පැත්තට එනකොට අන්න මම සුඛයි කියලා එහෙම ගත්තා. දැන් මේ අනිත් පැත්තට ඒ කියලා ගන්නකො. අනිත් පැත්තට එනකොට මට සුඛයක් ඇත්තේ නැහැ. අර තිබිච්ච එක වෙනස් වුණා එන. මගේ පැත්තට එනකොට ප්‍රිය නම් අනිත් පැත්තට එනකොට ප්‍රියේ විප්‍රයෝගය කියන එක තියෙනවා. අන්න ඒ අර්ථය ඔකේ තේරෙනවා. එතකොට ඒ මුහුදු රැල්ලේ තියෙන ස්වභාවයෙන් තමයි ඒක තේරුම් ගන්න තියෙන්නේ. අනිත් පැත්තටත් යනවා කියන එක තියෙනවා. අර සුනාමි වුණාම එහෙම පෙළක් වලට ඇදීලා යන්නේ අනිත් පැත්තට. අන්න ඒ වගේ යෑමක් තියෙනවා. එතකොට අපේ මෝඩකම මොකද්ද? දැන් අපි කල්පනා කරන්නේ දැන් මේක ඇදිලා අනිත් පැත්තට ගියාට ආයේ එයි නේ. තේරෙනවද? එතකොට අපිට මේ පැත්තට ආවත් සුඛයි අනිත් පැත්තට ආවත් අපි ගන්නෙ නිත්‍යයි. මේක නතර වෙන්නේ නැහැ. ආපහු එනවා කියන අර්ථය තියෙනවා. එතකොට අන්න ඒ අර්ථයෙන් තමයි මේ පහ තුන කියන එක ඒ තේරුම් ගන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඊළඟට 7-7 කියන එක උපායාසය. ඉතින් මැරිච්ච මනුස්සයාට දැඩි වෙහෙසක් තියෙනවානේ. ඒක තමයි ක්‍රෝධෝ දැඩි වෙහෙස ක්‍රෝධෝ උපායාසය මතකද? අර පළතුරු ගෙඩිය කාලා ඉන්න බෑ කිව්වේ 7-7 වැඩිලා නේ. එතකොට සංස්කාර ජරා වශයෙන් මේක 7-7 කියන එක සලකන්න පුළුවන්. ඉතින් දැන් මේ ටික අපිට ලකුණු කරගන්න පුළුවන්. ටිකක් කමන්ට මේ මෙනෙහි කරගන්න පුළුවන් වෙන විදියට. දැන් එහෙමනම් පැන්සලක් තියෙනවා ඔබට ලියාගත්ත හැකි මෙතන මේ 4-3 පස්වෙනි ස්ලයිඩ් එකේ. මෙතන මේ අපි කතා කරන්නේ වේදනාවේ ජරාව. ව්‍යාදීන නේද? ඒ කියන්නේ වේදනාවේ ජරාව. මතකද තුන්වෙනි රාමෙ තුන කිව්වහම රූපේ ජරාව කිව්වා. 4-3 කිව්වහම වේදනාවේ ජරාව. මොකද්ද ජරාව කියලා කියන්නේ? අර රූපය නම් රූපයයි, රූපේ නිසා මම පවතිනවා කියන දිට්ඨිය බිඳිලා. දැන් ඉතින් එහෙනම් මේක යටින් ලියාගන්න වටිනවා. ව්‍යාදීට යටින් වරහණක් වාගේ දාලා දිට්ඨිය බිඳීම තමයි එතන මතක් වෙන්න ඕනේ. දිට්ඨිය බිඳීම. දැන් අපේ තියෙන්නේ එහෙමනේ, මේ රූපයත් එක්ක මං ඉන්නවා නේ. එතකොට ඒ දිට්ඨිය විඳිනවා. ඊළඟට 4-4 මෙතන තියෙන ජාතිය නේද? ඉතින් මෙතන උඩින් ලියා ගන්න පුළුවන් සංස්කාරවල නිත්‍යභාවය ජාතිය විය කියලා. සංස්කාරවල නිත්‍යභාවය ජාතිය විය. ඇයි එහෙම කියන්නේ? පෝතලේ සූත්‍රයේ 4-4 මේ පැත්තෙන් වේදනාව එනවා, මේ පැත්තෙන් සංස්කාර නිත්‍යයි කියලා තියෙනවා. ඒකනේ මම මේක ස්ටයාකේස් එක මෙහෙම වුණා මම කල්පනා කරන හොඳ එකක් මම හදනවා කියලා. ඒතර සංස්කාරය නේ කරන්නේ. ඒතර සංස්කාරයේ නිත්‍යභාවය කියන එක තමයි ජාතිය වෙලා තියෙන්නේ. එතකොට දැන් අපි පෙන්වුවා අර බෙල් ෂේප් කර්ව් එකත් එක්ක මේක 4-4 දි මම මේක හැදුවා නම් එහෙනම් ඊට ඉස්සෙල්ලා මම මැරලා තියෙනවා. අන්න ඒක තමයි 4-2 ඒ මරණය. ඉතින් මෙතනින් ලියා ගන්න පුළුවන් විඥානීය නිත්‍යභාවය මරණීය විය. මෙතන මේ උඩින් වාක්‍ය ලියලා තියෙනවා විඥානීය නිත්‍යභාවය මරණීය විය. නිකන් ලැජ්ජා හිතෙන වැඩක් නේද? අපි නිත්‍යයි කියලා ගන්නවා මැරලා වැටෙන එක. ඊළඟට 4-6 මෙතන 4-6 තමයි වේදනාවේ ව්‍යාධිය. එවනම් මේකට යටින් ලියාගන්න පුළුවන් වේදනාවේ ව්‍යාධිය කියලා අප්‍රිය සංපයෝගය කියන එක. එතකොට වරහණක් ඇතුලේ දාගන්න පුළුවන් අපි ව්‍යාධි ධර්මය කියලා කියන්නේ මොකද්ද? නිතරම මතක තියාගන්න ස්ටෙප් එක නම් 6 වෙන්න ඕනේ. ඒ කියන්නේ සංකල්පය බෙදීම කියන එක. ඒතර වරහණක් ඇතුලේ ලියාගන්න සංකල්පයේ මිදුනා කියන එක. සංකල්පයේ මිදුනා. ditthiye midunama jarawa sankalpaye midunama vyadi. ඊළඟට යම් පිච්චන් නලබති තම්පි දුක්ඛය මේකට යටින් ලියාගන්න අත්තායයි ගැනීම මෙහි ඇත. අත්තායයි ගැනීම මෙහි ඇත. එතකොට ඊළඟට එනවා 4-7ට නේද? 4-7 තියෙන බබා වගේ රූපයෙන් වෙන් වුණා. ඒ වගේ රූපයකින් ඉන්න කැමැත්ත. බබා වගේ රූපයෙන් වෙන් වුණා. එවැනි රූපයකින් සිටීමට ඇති කැමැත්ත. එතකොට ඔය නන්දිය කියලා කිව්වහම අපි දන්නවා මලාට පස්සේ ඉපදෙන්න තියෙන කැමැත්ත නේද? දැන් ඊට පස්සේ අපි එනවා 5-3ට. එතන තියෙන ජරාව. එතකොට මෙතන ලියා ගන්නවා සංඥාවේ ජරාව. නිට්ටියයි ගත්ත සංඥාව වෙනස් වී ඇත. සඤ්ඤාවේ ජරාව නිට්ටියයිගත් සඤ්ඤාව වෙනස් වී ඇත. ඒ කියන්නේ 4-7 වී ඇත. ප්‍රිය විප්‍රයෝගේ වෙලා නැති වෙන නේ. ඊළඟට 7-7 උපායාසයට යටින් ලියා ගන්න මැරිච්ච මනුස්සයට දැඩි වෙහෙසක් ඇත කියලා. එතකොට ඉතින් මේ අපි එක පැය භාගෙට මේ භාවනාවන් කරනවා තමයි. නමුත් මේක ඇත්තම කියනවා නම් වෙනම පැය භාගයක් වාගේ හිතන්න ඕන එකක් මෙතන තියෙනවා. මේකේ විශේෂම ඔක්කොම බැරි වුණාට ඕගලන්ට මෙන්න මේ දේ අඩු ගානේ හිතන්න ඕනේ. මොකද්ද? අන්න අර ව්‍යාධිය කියන එක ඕගලංග මේ පළවෙනි භාවනාවේ මේ කොටසක් විතරයි මේ පෙන්වන්නේ. ඒ කියන්නේ දැන් ඔන්න තමන්ගේ ස්ටයා කේස් එක කැඩුනා. ජරා වෙලා තියෙනවා. අන්න ව්‍යාධිය 4-3. ඊට පස්සේ තමන් හිතනවා මම හොඳ ස්ටයා කේස් එකක් හදනවා කියලා. එහෙනම් තියෙන එක පලාස ගල්ලා රත්තරන් වලි හදනවා කියලා අන්න ආව මනස නැංගුවා නේද? ඇත්තටම හැදුවේ නැහැ. වේදනාවත් එක්ක විඥානේ අන්න ඉපදීමක් කියන එක ගලා හදනවා. එතකොට එහෙමනම් මම කොයිද හරි මැරලා තියෙන්න ඕනේ. අන්න ඒක ඒක බලන්න අර බෙල් ෂේප් කර්ව් එකත් එක්ක. දැන් මේක මලා නම් දැන් මේ තුන්වෙනි රවුමනේ. දැන් 4-4දි මම ඉපදුවා නම් එහෙනම් ඊට ඉස්සෙල්ලා මම මැරලා තියෙන්න ඕනේ. එහෙනම් එතන 4-2 කියන එක මැරිච්ච තැන තියෙන්නේ. අන්න ඒක ඇල්ල හොඳට බලන්න ඕනේ. අනිත් එක තමයි වටිනාම දේ මෙන්න මේක. දෙවෙනි 5-3 ජරා කියන එක. ඒක අර හිතන්න මං කිව්වේ අර උලම් පැර තමන්ගේ පැත්තට එනවා නම් ඉතින් තමන්ට මුදු වෙරළ නැන්නේ හොඳයි. හැබැයි ඉතින් වතුර පාර අර බෙල් ෂේප් කර්ව් එකේ දෙපැත්තට වැටීම අනුව එක කොටසක් අනිත් පැත්තට යන. ඉතින් අපේ මෝඩකම තමයි. දැන් අපේ පැත්තට ආවම අපි සුඛයි කියලා කිව්වා. ආයි යනකොටත් අපි කියන්නේ නිට්ටයයි. ඕක ගියාම ආපහු එනවා කියන ස්වභාවය තමන්ගේ තියෙනවා. ඉතින් ඕක ගැඹුරු අර්ථයක් උතන තියෙනවා. එතකොට මේ කාරණා දෙක ටිකක් මෙනෙහි කරලා බලන්න. ඉතින් මෙතන පේනවනේ අපි ලියාගත්තානේ මේ 4-7 වෙලා තියෙන්නේ. දැන් තමන්ට පේනවා ප්‍රිය විප්‍රයෝගේ වුණා නම් අර තමන් ගත්ත සංඥාවේ වෙනසක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඉතින් මේක නිකන් ස්කිප් කරලා ගියාට ඇති වැඩක් නැහැ. මේක පොඩ්ඩක් ඒක වැදගත් ස්ලයිඩ් එකක්. ඕක තේරුම් ගන්නවා කියන එක. දැන් අපි පෙන්නවා මේ ඕගොල්ලෝ බැලිය යුතු භාවනාවට ගත යුතු කාරණාවන් අඩු ගානේ දෙකක්වත් ගන්නයි කියලා. එතකොට ඊට පස්සේ මේ අපි ආපහු 6 ස්ලයිඩ් එකට ගියොත් එතකොට මේකේ මේ ආශ්‍රවයි රවුම් අතරයි සම්බන්ධතාවයක් කියන එක තියෙනවා. දැන් ඔය කාමාශ්‍රෝ කියන එක ඇති වෙන්නේ මේ හතරේ හතරෙන් පසු. ඒ කියන්නේ ඒ සුඛය කියන එක පරාමාසගත වෙන්න ඕන. සුඛය කියන එක. අයි අපි දන්නවනේ සුඛය මේ පැත්තෙන් එනවා. අදකින් නිට්ටයයි කියලා එනවා. ඒතොර සුඛය පරාමාසගත වුණායින් පස්සේ තමයි ඒ ආශ්‍රෝ කියන එක තියෙන්නේ. කාමාශ්‍රය කියලා කියන්නේ සුඛයි කියන එකේ පසු සංඥාව කියන එක නේද? ඒතොර භවආශ්‍රෝ කියන එක වෙන්නේ අත්ත සංඥාව කියන එක උනාට පස්සේ. ඉතින් මේක සිද්ධ වෙන්නේ පස්වෙනි රවුමේ පස්සේ. රවුම් පහක් වුණාමනේ අපි අර අත්තා කියලා ගන්න ඉතින් පෝතලියකෙ දැක්කනේ නේද? අර එහෙම ලාභයි කියලා ගන්නත් ඒකෙන් පස්සේ. එතකොට තමයි අත්තා කියන එකේ පසු සංඥාවනේ භවආශ්‍රය. එතකොට අටවෙනි රවුමෙන් පස්සේ ඔය සංස්කාර වලට අගේ දීම කියන එක සිද්ධ වෙනවා. එතකොට දිට්ඨියාශ්‍රෝ කියන එක සිද්ධ වෙන්නේ අටවෙනි රවුමෙන් පස්සේ. ඉතින් ඔතන කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් අර ධම්මමච්චරී කියන එක ඒ තිබුණාට මේ දිට්ඨියාශ්‍රෝ වෙනවා කියලා. ධම්මමච්චරී තිබිච්ච බලයටම දිට්ඨියාශ්‍රෝ කතාව හරියන්නේ නැහැ. දැන් අපි හිතමු ඕගොල්ලෝ ඔය මොනවා හරි රසායන විද්‍යාව හරි මොනවා හරි ඉගෙනගෙන ඉංජිනේරින් හරි ඉගෙනගෙන ගිහිල්ලා ආයතනයකට ගිනව මට මෙන්න මේ වැඩ පුළුවන් කියලා. ඒ කිව්ව ඵලයට මේගොල්ලෝ රස්සාව දෙන්නේ නැහැ නේද? ඒගොල්ලෝ බලනවා මෙයා මේ කියන කතාව ඇත්තද? මෙයාගේ මේ සංස්කාරයන් මෙයාට කරන්න පුළුවන්ද නේද? ඒ කියන්නේ සංස්කාර වලට අගය දුන්නාට පස්සේ තමයි මේ අපිට තියෙන්නේ. උටට සංස්කාර වලට අගය දීම සිද්ධ වෙන්නේ අටවෙනි රවුමේදී. ඒකෙන් පස්සේ තමයි ditthiya ashroya කියන එක සිද්ධ වෙන්නේ. මතකද ඉතින්? ditthiya ashroya කියලා කියන්නේ නිට්ටයයි කියන එකේ පසු සඤ්ඤාය. ඒතර සංස්කාර නිසා නෙමෙයි නිත්‍ය කතාව එන්නේ නේද? ඒතර ඒකේ පසු සඤ්ඤා. ඊට පස්සේ අවිද්‍යා ආශ්‍රෝ කියන එක ඇති වෙන්නේ 10 වෙනි රවුමේ පස්සේ. වට 10ක් ගිහිලා ඒක සිද්ධ වෙන්නේ. එතකොට අපි එහෙමනම් පෙන්නවා මේ එක අවස්ථාවක අපි පෙන්නවා අර බෙල් ෂේප් කර්ව් එකේ AB පොයින්ට්ස් දෙක ඒක බොහොම ලඟ වෙන අවස්ථාවක් තියෙනවා. තීන මිද්ද අවස්ථාවේදී එහෙම ඒනම් ලඟ වීම කියන එක තියෙනවා. එතකොට ඉතින් ඔක හරි වැදගත් පොයින්ට් එකක්. දැන් ඔය සත්තු හැම ඒ සත්ත්ව ලෝකෙන් ගැලවෙන්නේ කොහොමද කියලා දන්නවද? සත්ත්ව ලෝකෙට ගියාම දිගටම යනවනේ. ඒ බෙල් ෂේප් කර්ව් එකේ ඔක බැහැගෙන බැහැගෙන යනවා. දැන් මේ ABC කියලා තියෙන්නේ. දැන් ඊළඟ එක එනකොට A1 B1 C1 කියන්නකෝ නේද? ඔක බැහැගෙන බැහැගෙන ගිහලා අර ෆ්ලැට් වෙන අවස්ථාව තියෙනවනේ. ඒක බොහොම ෆ්ලැට් වෙච්ච අවස්ථාවේදී ඒක මලාන අනුට එකකින් ගැලවෙන්න පුළුවන්. නැත්තම් අර ඒගොල්ලෝ අර පීක් එක නංගනවා. ව්‍යාපාදයට එක්ක. ඉතින් තව සතෙක් කනවනේ කනකොට ඉතින් තරහත් එක්ක නියන්නේ නේද? අර එහෙම නැතුව අර බොහොම බැහැගෙන බැහැගෙන ගිහිල්ලා අන්න ඒ වෙලාවේදී මලුත් එහෙම යන්න පුළුවන්. ඉතින් අපි මේ පෙන්වන්න හදන්නේ මේ AB ඒ ලඟ වෙච්ච අවස්ථාවක හේත් වෙන්නේ. ඒතකොට AB ලඟ වුණාම අපිට හිතනවා දැන් ඉතින් මේක ගලන්න ගැම්මක් නැහැ නේ කියලා. ඉතින් ඔය අවිද්‍යාශ්‍රව වෙන අවස්ථාවදී එහෙම ගත්තාම ඔන්න ඒ ස්වභාවය තියෙන්නේ. ඉතින් අපි කිව්වා අර සෙකන්ඩ් ඔපිනියන් එක හරි භාවිතා කරලා ඕක දුවන අර ළමයා කියනවනේ මාත්‍යට ඕක ගැලපෙනවා කියලා ඒක ඇති. අන්න ඒ වගේ එක භාවිතා කරලා හරි දුවන. ඉතින් මම මේ පෙන්වන්න හදන්නේ කොහොම කළත් මේකේ ලඟුණත් නැති වුණත් ධාරාව නම් ගලන. අවිද්‍යාව තියෙන නිසා ධාරාව ගලන. එතකොට දැන් එහෙමනම් අපි 7 වෙනි ස්ලයිඩ් එකට යමු. මේ 7 වෙනි දැන් ඕගොල්ලන්ට පෙන්වුණා අපි රවුම් සම්බන්ධ කළ ආශ්‍රව වලට නේද? දැන් පෙන්වන ආශ්‍රව අතර සම්බන්ධතාවය. මේක තමයි අර පဋාණ පාළියේ හොයාගත්ත දේ. ඕගොල්ලන්ට පෙන්වන මේ රතු පාට ඇරෝ එක දෙපැත්තටම යනවා. ඒ කියන්නේ ditthi ආශ්‍රව තියෙනවා නම් අවිද්‍යාශ්‍රව, අවිද්‍යාශ්‍රව තියෙනවා නම් ditthi ආශ්‍රව. එතකොට අවිද්‍යාශ්‍රව තියෙනවා නම් කාමාශ්‍රව, කාමාශ්‍රව තියෙනවා නම් අවිද්‍යාශ්‍රව. මේ කොළ පාට ඇරෝ එක පැත්තට යන්නේ. ditthi ආශ්‍රවෙන් කාමාශ්‍රවේ, භවආශ්‍රවෙන් තියෙන්නේ වෙනම. එතකොට එයා යනවා අවිද්‍යාශ්‍රයට කියන එක. එතකොට දැන් එහෙමනම් අපි රවුම් ආශ්‍රවට සම්බන්ධ වුණා. දැන් ආශ්‍රව අතර සම්බන්ධතාවයන් කියන එක තියෙනවා. දැන් ඊළඟට බලන්න ඉතින් මේකත් මේ සබ්බාසෝ සූත්‍රයෙන් තමයි හැදේ. පේනවද මේ තමා යන දිට්ටින් අර නුනෝණින් මෙනෙහි කළා තමයි මේව ඇති වෙන්නේ කියලා. එතකොට දැන් ඕගොල්ලෝ දන්නවා අර අපි අර ආයතන භාවනාව එහෙම සාකච්ඡා කළා. අර ඒරියා දෙකක් අතර වෙනස නේද? අර සරසංකප්පයේ තියෙන ඒරියා එකයි අනිත් ඒරියා එක අතර වෙනසක් තියෙනවා කියලා සාකච්ඡා කළානේ. එතකොට මේ වෙනස ඇති වෙන්න නම් මේ ඒරියා දෙවෙනි ඒරියා එකට යම් කිසි දෙයක් එකතු වෙලා තියෙන්න ඕනේ. මොනවද ඒකට එකතු වෙලා තියෙන්නේ? පළවෙනි හේතුව තමයි ජරාවට යෑම කියන එක. දෙවෙනි හේතුව තමයි ගති ලක්ෂණ. දැන් ඊළඟට එනවා මේ ගති ලක්ෂණයේ කියන එක කොහොමද ඇති උනේ? ඒව ඇති වෙලා තියෙන්නේ අනුසය ධර්මවල. අනුසය ධර්මයන් කොහොමද ඇති වෙන්නේ? ආශ්‍රයයන් නිසා. දැන් රවුම් ආශ්‍රය වලට සම්බන්ධ වෙනවා. පේනවද දැන්? ඒකෙන් සම්බන්ධ වෙලා දැන් අපිට පේනවා. දැන් බලන්න සුඛයි කියන එකේ පසු සංඥාව තමයි කාම ආශ්‍රය. අත්තා කියන එකේ පසු සංඥාව භව ආශ්‍රය. නිට්ටයයි කියන එකේ පසු සංඥාව දිට්ඨි ආශ්‍රය. ඒතර මේව අතර මේ අර අපි දාපු රතු ඇරෝ ටිකයි ග්‍රීන් ඇරෝ එකයි මෙතන ඒ දෙක ලකුණු කරලා තියෙනවා. දැන් වෙන්නේ මොකද්ද? දැන් චේතනා වුණාට පස්සේ මේ පරාමාසිරුදෙන් චේතනාව තියෙනවා නේ. එතකොට මේ දකුණු පැත්තේ තියෙන ධර්මයන් වම් පැත්තට එන. ඉතින් ඒ එන්නේ නිකම්ම නෙමෙයි. ඒ කියන්නේ මෙහෙම ආවයි කියන්නේ මේ සංස්කාර වලට ඇලිලානේ මේක සිද්ධ වෙන්නේ. එතකොට එහෙනම් මේ වම් පැත්තේ තියෙන කාමාශ්‍රව වලට මේ අවිද්‍යාශ්‍රව වලින්, දිට්ඨියාශ්‍රව වලින් අන්න එකතු වෙනවා. ඒ කියන්නේ සංස්කාර වලට ඇලීම නිසාම තමයි එකතු වීම කියන එක සිද්ධ වෙන්නේ. දැන් පේනවද අපිට ඇතිවෙනා වූ ප්‍රශ්නය? දැන් එන්න එන්නම දැන් රවුම් අපි පෙන්නවා ආශ්‍රව වලට නේද? ආශ්‍රව වල අතර සම්බන්ධතාවය පෙන්නවා. දැන් එහෙමනම් මේ පැත්තේ තියෙනවා මේ පැත්තට එනවා කියන්නේ මොකක්ද? අන්තිමට රවුම් වලත් ওই කැරකීම තියෙනවනේ. මොකද එන්න එන්න එකතු වෙන්නේ. අන්න රූපේ ජරාවට වේදනාවේ ජරා සංඥා ජරා සංස්කාර ජරා ඕනේ එන්න එන්න එකතු වෙන්න පටන් ගන්නවා. ඒක තමයි ඉතින් මේකේ පෙන්නාගෙන යන්නේ. එතකොට දැන් අපි එහෙමනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. 9 වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේක තමයි මේ සබ්බාසෝ භාවනාව. ඔයගොල්ලන්ගේ භාවනාව ඔන්න ලියලා තියෙනවා. අර ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේ අපි අර බැලුවා අර හතරේ හතරේ ಜಾති එක ඇති වෙන එක පොඩ්ඩක් බලලා ඊළඟට මේක තමයි ඔයගොල්ලන්ගේ ප්‍රධාන භාවනාව. එතකොට දැන් ওই රාතන් වාසයේ නිතරම පෙන්වප එකක් තමයි ඔය කෝසජ්ජියේ කුසීතකම ඇති නොවීම පිණිස විරිය තුනක් භාවිතා කරන්නයි කියලා රාතන් වහන්සේ පෙන්නනවා. ඒකේ පෙන්නන්නේ පළවෙනි එක තමයි මේ රූප ස්පර්ශ නොවෙන්න. දෙවෙනි එක තමයි සංඥාව මගේ නොවෙන්න විරිය. තුන්වෙනි විරිය තමයි සංස්කාර මගේ නොවෙන්න කියලා විරියක් කියන එක භාවිතා කරනවා. එතකොට දැන් අපි දන්නවා අර තුන්වෙනි පිටුවේදී අපි බැලුවා අර මනෝ සංචේතන ආහාරය දක්වා තියෙන රේඛාවේ ඒ වම් පැත්තේ ඇති ධර්මයන් මගින් ලෝභය නිරූපණය කරනවා කියලා මතකද අපි දවස් හතරේ වැඩසටහනේ දිගන ගත්තා. මනෝ සංචේතනයි දැන් ಜಾති මේ පැත්තේ තියෙන්නේ ඔක්කොම ලෝභය කියන නිරූපණය කරන ධර්ම. අන්න ඒක තුල තියෙන මේ කාමච්ඡන්දය කියන එක මතකද? කබලින්කාර ආහාරයයි ගිද්දු ලෝභය අතර අපි කාමච්ඡන්දය කියන එක ලකුණු කරන්නේ. එතකොට ඕගලන්ට පේනවා මෙතන මේ ක්ෂේත්‍ර එකයි දෙකයි නන්නේ අපි මෙතන මේ සාකච්ඡා කරන්නේ අර පල්ලෙහායි හිටිවිච්ච එක නේද? අර සරසංකප්පයයි අර ජරාවට යන ඒ ක්ෂේත්‍රය. ඒක පටලවා ගන්න එපා. අපි ඉගෙන ගත්ත මේ කාමච්ඡන්දය ඇති වෙන්නේ මොකක් නිසාද කියලා නේ? පොඩි කාලේ කාපු එකයි දැන් කාපු එකයි කියන්නේ. ඒක නිසා කාමච්ඡන්දය ඇති වෙනවා. එතකොට දැන් මේ රේඛාව දික්කලොත් කොහටද යන්නේ? මේ කාමච්ඡන්දය තියෙන රේඛාව දික්කලොත් යන්නේ ජරාවට. එහෙනම් කාමච්ඡන්දය කියන්නේ ජරාවට ඇති කැමැත්ත. නේද? එතකොට දැන් අපි ඒක තමයි අර තුන්වෙනි පිටුවේ අපි ඒ රතු රේඛාවෙන් එහෙම දාලා තිබුණේ. පේනවද මෙතනද? ජරාවට. අර කක දික්කලත් එන්නේ හරියටම ජරාවට කියන එක. පදුත්ත මන සංකප්පෙන් එන්නා වූ එක නේද? එතකොට දැන් අපි දැන් ජරාමයේ ජරාවට කැමතුණා කියන්නේ ඒකම නේද අපේ මෝහය. ඒ කියන්නේ මලකට කාපු යකඩ එන එකට කැමතුණා කියන එක. පොඩ්ඩක් හිතන්න බලන්න නේ. ඔයගොල්ලෝ මොකක් හරි බඩුවක් ගන්නවා සල්ලි දීලා ගන්නවා ඔක්කොම එක මලකට කාපු එකක් ගන්නවා වාගේ. ඉතින් ජරාවට කැමති වුණා නම් අනිවාර්යයෙන්ම මලකට කාපු යකඩණේ කැඩෙනවා කියන එක තේරුම් ගන්න එපා. එහෙමනම් ඉතින් ඒක ව්‍යාධි මරණය කියන එක තේනවා. වෙනවද අපි ඔච්චර මෝඩියෙක් කියලා ඉඳලා තියෙනවද කියලා. එතකොට එහෙනම් පළවෙනි විරිය අපි භාවිතා කරන්නේ මේ ජරාවන රූපේ ස්පර්ශ නොවෙන්න. ඔය මලකට කාපු යකඩණේ නොගණ්ඩේ කියන එක තියෙනවා. ඉතින් දැන් මෙතන මෙහෙම ප්‍රශ්නෙකුත් එනවා. ඉතින් ඇයි මේ ජරාවන රූපය කියන්නේ ඉතින් මල මුත්‍රා ගොඩක් නේ. මේක මල මුත්‍රා ගොඩක්. එතකොට ඇයි අපි මල මුත්‍රා ගොඩකට කැමති වෙන්නේ? අන්න ඒ ප්‍රශ්නේ තමයි අපි මේ ඊළඟට සාකච්ඡා කරන්නේ. දැන් මෙතන තිබෙන්නා වූ මේ ඒරියා ක්ෂේත්‍ර වන් එක ඒරියා වන් තිනවනේ. ඒකෙන් හැදෙනවා මේ ඒරියා 4 කියන එක. ක්ෂේත්‍ර 4 කියන එක එක හැදෙනවා. එතකොට කුමක් නිසා අපි මේ ජරා ධර්මයට ජරාවන මලකඩ කාපු යකඩේණිය වගේ මල උත්‍රා ගොඩකට අපි කැමති නැ කියන එක. දැන් ඕගලන්ට පේනවා මෙතන මේ වේදනාව සුඛයි කියලා පරාමාසගත වෙනවා. ඒක සුඛයි කියලා ආවට පරාමාසගත වුණාම ඒකෙන් අපිට අත්තා. දැන් පේනවා මේ දිට්ටි අනුසය. මෙයා ඇඟිල්ල දික් කරලා පෙන්වනවා මේ කබලින්කාර ආහාරේ ඒක සුඛයි කියලා එහෙම නේද? එතකොට දැන් මෙහෙනම් මේ මෙතන අත්තා කියලා ගන්න එක නිසා තමයි මේක ඇති වෙන්නේ. රූපේ මගේ කියලා ගන්න උදව්පකාර වෙන්නේ මෙතෙන්ද ඇති වෙන්නව අත්තා අර සුඛේ කියන. දැන් එහෙනම් රූපේ කතාව නෙමෙයි තියෙන්නේ. රූපේ ඉක්මන තවත් එක්කෙනෙක් ඉන්නවා. අත්තා මගේ කියලා. අර සුඛේ පරාංශල වේදනාව නිසා ඇතිවිචාව් අත්තාක. ඒක නිසා අර මිනිස්සේ දැක්ක ගමන් මලමුත්‍රා ගොඩ හැටියට ගන්නෙ නැතුව අර ඒ රූපේ නිසා ඇතිවුණු වේදනාවෙන් ඇතිවිච අත්තා අපිව පුෂ් කරනවා. ඒක ගන්නේ කියලා. එතකොට දැන් ඊළඟට බලන්න ඒක තමයි මේ පෙන්වන්නේ ඒක තමයි උදව්පකාර කරන්නේ. අත්තායයි ගත්තේ මොකද්ද? වේදනාව පරාමාසයට ඇදලා. මේ වේදනාව ජරාවටපත් වෙලානේ තියෙන්නේ. ඇයි 4 3 කියන එක සිද්ධ වෙලා වේදනාවේ ජරාදර. ඒවනම් අපි දෙවෙනි පාර කැමති වෙලා තියෙන්නේ මොකටද? වේදනාවේ ජරාවට. වේදනාවේ ජරාවට තමයි අපි රූපය මගේ කියලා ගන්න උදව්පකාරය. දැන් පේනවද අර රවුම් සම්බන්ධ කළ ආශ්‍රයන්ට. ඒ ආශ්‍රයන් පෙන්වන අරව එකතු වෙනවා කියලා නේ. දැන් ඉතින් අත්තා කියලා කියන්නේ බව ආශ්‍රයෙම. පසු සංඥාවක් හැටින් උතන්ට එන්නේ. ඒතකොට දැන් අපිට පේනවා අපි ඉඳින්න අර කැරගෙන මොනවද එකතු වෙන්නේ. දැන් අපි රූපේ ජරාවටත් කැමතිලා වේදනාවේ ජරාවටත් කැමති වෙන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. එතකොට එහෙනම් මේ දෙවෙනි විරිය මොකටද අපි භාවිතා කරන්නේ? අත්ත් සංඥාව මගේ නොවෙන්න. මොකද මෙයා ගත්තොතින් වෙන්නේ මොකද? අපිට කියනවා මලකට කාපු යකඩ එනේ ගණ්ඩේ කියලා. එහෙම නැත්නම් මල මුත්‍රා සුචි කොට ගණ්ඩේ කියලා අපිට කියනවා. එතකොට ඒක තමයි මෙතන පෙන්නන්නේ. දැන් ඉතින් ආවෝ තවත් ප්‍රශ්නයක් එනවා. දැන් ඉතින් ඇයි අපි දැන් අපි මුලින් කිව්වා මේ ජරාවෙත රූපයක් ගන්න හදන්නේ මොකද මේ අත්ත කතාව නිසා. දැන් මේ වෙනකොට අපිට පේනවා රූපේ ජරාව විතරක් නෙමෙයි වේදනාවේ ජරාවකුත් වෙලා තියෙනවා. දැන් අපි ඩබල් මෝඩය වෙලා තියෙන්නේ. ඉස්සෙල්ලා රූපේ ජරාව දැන් වේදනාවේ ජරාව. දැන් ඉතින් තමන් කල්පනා කරලා බලන්න ඕනේ ඇයි මම මේ ඩබල් මෝඩය වෙලා තියෙන්නේ? මේ වේදනාවේ ජරාවටත් නම් කැමති වෙලා තියෙන්නේ. අන්න ඒක තමයි මේ ඊළඟ උත්තරේට එන්නේ. එවනම් අපි 10 වෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට අපි දන්න ඔය ඒරියා 1 වලින් ඒරියා 6 ඇදිනවා කියලා ඔය බය බේරෝ එකේ දෙවෙනි ස්ලයිඩ් එකේම තිබුණේ ඒක නේ. ඒරියා 6 කියලා කියන්නේ මේක නේද? පරාමාස කාය ග්‍රන්ථ, ඉදන් සත්‍යාව නිවෙස කාය ග්‍රන්ථ, මෙතන මේ මෝහාගතිය. මෙන්න මේකනේ ඒරියා 6 කියලා කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ විඥාන පත්‍යා නාම රූපං කියලා මේකට ඇතුල් වීමක් කියන එක තියෙනවා. ඉතින් දැන් අපි බලන්න ඕනේ මේ ඒරියා 6 වල කොහොමද මේ ධර්මයේ ගලාගෙන යන්නේ කියලා. එතකොට දැන් මේ විඤ්ඤාණපච්චා නාම රූපං කියලා ඉදන් සත්‍යාව නිවෙස කාය ග්‍රන්ථයට ගියාම ඉතින් ඒක මේ පොඩියට අර එනවා යම් කිසි හිතන්න මං කිව්වේ අර දිය බුබුලකින් යන්තම් වතුර පොඩ්ඩක් එනවා කියලා නේද? ආන් ඒ වගේ පොඩ්ඩක් එනවා. ඒක ටිකක් දුර්වල වෙච්ච එකක් තමයි එන්නේ. අර නාම කාය පටිගෙන් සම්බත් පල්ලු කළා තමයි මෙතෙන්ට ආවෙත් ඕක. ඒ තාමත් ඒක දුර්වල. ඉතින් එහෙනම් අපි මෙතනින් ලියාගමු. ඔක පැහැදිලි වෙන්නත් එක මේ නම්බර් 5 තියෙනවානේ. එතන ඒකට පොඩක් උඩින් ලියාගමු. ජරාවන රූපය නිසා ඇතිවෙච්ච සංඥාගය කියලා. ජරාව රූපය නිසා ඇතිවන සංඥාගය කියන එක. එතකොට දැන් මං කිව්වා දැන් අර දිය බුබුලකින් වගේ පොඩ්ඩක් එනවනම් ඉතින් ඔක දිය වේලිලාම යනවනේ අවු එහෙම ඇවිල්ලා නේද? ඉතින් මේක තව ටිකක් ලොකු කරන්න උදව්පකාර වෙන්නේ මොකද්ද? මෙතනින් දැන් අන්න උද්දච්චයත් එක්ක එනවා. මෙන්න මේව පවතිනවා කියලා Tamanta හැඟින් ස්වභාවයක් තියෙනවා. එතකොට ඒ උද්දච්චය මගින් තමයි ඒක පවත්තන්නේ. අන්න ඒක තමයි මේ ලයින් 6 වලින් නිරූපණය කරන්නේ. අන්න එහෙමනම් අපි ඒක ලියාගමු. මිච්ඡා දිට්ඨිය මගින් 6 වලට පල්ලෙහැන් ලියාගන්න. මිච්ඡා දිට්ඨිය මගින් ඇතිවෙච්ච උද්දච්ච මානාගය කියලා. මිච්ඡා දිට්ඨිය මගින් ඇති වූ උද්දච්ච මානාගය. දැන් ටිකක් හොඳයි නේද? අර දීබුගලෙන් ආපු වතුර ටිකට තවත් ටිකක් රොඩු මඩ එහෙම එකතු වෙලා තියෙනවා. දැන් ඊට පස්සේ තවත් එක්කෙනෙක් එනවා. පේනවද මේ ලයින් 7 වලින්? ඒ ලයින් 7 හරහා මේක ගමන් කරනවා. ඒ එන්නේ මොකද්ද? මේ සුඛයයි කියලා වරාපත්වා වටහාගත්ත ධර්මියෝ තමයි එන්නේ. ඉතින් අන්න ඒකට ලියා ගන්න පෙර පරාමාසූ තණ්හාගය කියලා. පෙර පරාමාසූ තණ්හාගය කියලා මේ ලයින් 7 එකෙන් එන එක ලියා ගන්න. එතකොට මතක තියා ගන්න ලේසි. පෙර පරාමාසූ තණ්හාගය. දැන් ඉතින් හොඳයි, පාරවල් තුනකින් මෙනවනේ. දැන් ඉතින් වතුර පාල හොඳට ගලනවා කියන එක තියෙනවා. එතකොට එහෙමනම් දැන් ඉතින් මේ තුන එක්කහුවෙලා දැන් වන්න 8 රේඛාවාරා අපි බයාගති දක්වා ගමන් කරනවා. ඉතින් මේක සිද්ධ වෙන්නේ මේ 11 වෙනි රවුමට පස්සේ. අන්න 11 වෙනි රවුමට පස්සේ සංස්කාර නිසා අත්තා කියලා ඇවිල්ලා තියෙනවා. සංස්කාර නිසා අත්තා කියන එක. දැන් අපි පෙන්වන්නේ අර ඉස්සෙල්ලා. දැන් මේ 4 වෙනි එකේදී ඒරියා 4 එකේදී මේ අත්තා කියලා ගත්තා. අපි ඒ විලායක අපි මේ ජරාවන රූපයට විතරක් නෙමේ වේදනාවේ ජරාවටත් අපි කැමති වෙලයි කියලා නේද? ඩබල් මෝඩයා වුණා කිව්වේ නේද? දැන් ඉතින් අපි කොහොම ඩබල් මෝඩයා වෙලා තින්නේ මොකක් නිසාද? මෙන්න මේ ශේතහතනේදී අත් සංඥා මගේ ගන්න උදව් උපකාර කරන්නේ කවුද? මෙන්න මේ 6ේදී මේ සංස්කාර නිසා අත්ත. අර පානාති පාති දැන් අර කුකුල් පට්ටිය දාගත්ත මනුස්සයා නේද? දැන් ඒක නිසානේ එයා කල්පනා කරන්නේ මම ඉස්සර මැරෙන්නත් ගිය මනුස්සයා දැන් ඉතින් මං හොඳට කුකුළු මරාගෙන මම කාලා බීලා ජීවත් වෙනවා. එතකොට පානාතිපාත වගේ සංස්කාරයක් නේද? එතකොට ඒක අත්තා කියලා ගත්තට පස්සේ දැන් ඉතින් දැන් Tamanට පේනවා අන්න අර වේදනා ජරා වුණාට සංඥා අර ජරා රූප ජරා වුණාට මං ඒව ගන්න කැමතියි. පේනවද මේක අර ෆ්ලෝ ඔන් ඉෆෙක්ට් එක අර පළවෙනි එක අපි අර මල මුත්‍රා ගොඩක් ගන්න. දෙවෙනි එකේදී ඒක උනේ මොකද? අත්තා කියන එක. දැන් අත්තා කියලා ගන්නෙ මොකද? සංස්කාරයන් තපානාතිපාත අදත්තා දාන වගේ සංස්කාරයන් ඒව අත්තා කියලා ගන්න. රැකියාවට යනවා කියන ආදී වශයෙන් නේද? ඒවනම් මේ තුන්වෙනි විරිය මොකද? සංස්කාරයන් මගේ නොවෙන්න. සංස්කාර නිසා අත්තා නොවීමට කියන එකට තමයි ගන්න. එතකොට එහෙමනම් අපි 11 වෙනි ස්ලයිඩ් එකට යමු. දැන් අපි මෙතන මේ වේදනාවේ ජරා ධර්මයේ 4 වෙනි එකේදී අපි මගේයි කියලා ගත්තා. මතකයිනේ නේද? එතකොට 4 වෙනි රාමයේ 3 වෙනි පිරෙද්දී සුඛ වශයෙන් අපි වරදවා වටහා ගැනීමක් කියන එක තියෙනවා. දැන් බලන්න මේ සුඛේ පරාමාස වුණාම ඒකින් ඔන්න අපි අත්තා කියලා ගත්තා. දැන් ඒ පාර දික්ටි අනුසයෙන් ඇඟිලි දික් කළ කියන්නේ මොකද්ද? රූපේ සුඛයි කියලා කියනවා. ඒක හරියට මේ මිනිස්සේ දිහා බල්ලා කියනවා මෙයා හරි සුඛයි කියලා. ඒ කියන්නේ රූපේක තියෙන්න පුළුවන් මේ සුබයි කියන එකනේ, බියුටි කියන එකනේ. දැන් පේනවද අපි නිකන් තීන්තක් වගේ එකක් ගන්නවා මේක සුඛයි කියලා. ආන්න එක තමයි මේ රූපකායේ අදිවචන සම්පස්සේ. රූපේ නැති එකක් අපි රූපයට දැම්ම අදිවචනයක් සුඛයි කියලා. එතකොට ඒක තමයි රූපකායේ අදිවචනය කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. එතකොට ඊළඟට ඔයගලන්ට පේනවා මේ ඒරියා 6ේදී ඒ සංස්කාර නිසා ධර්මයේ ගැලීමත් අපි හිතන්න ඕනේ. දැන් මේ ඒරියා 4 වලනේ අපි හිතුවේ නේද? ඉතින් මේක තුන් ආකාරයකට සිද්ධ වෙනවා. එකක් තමයි අර උද්දච්ච නිසා මිච්ඡා දිට්ඨිය මගින් ගැලීමක් කියන එක තියෙනවා. ඊළඟට ආපහු අවිද්‍යාශ්‍රය ඉඳන් කාමාශ්‍රයට යනවා කියන එක. ඒක දැක්කනේ අර H1 H2 කියලා එහෙම අපි ගහලා තිබුණා නේද? අන්න ඒ විදිහට ගැලීමකුත් තියෙනවා. ඊළඟට ඒක ඉතින් එහෙම ගියාට පස්සේ අර ඒ ඒරියා 2 වල අර සංකප්ප පාරට තොඩු දීමක් කියන එක තියෙනවා. අර 50% පාර කියලා කියන්නේ අපි ජාති ඉඳන් මේ වේදනාව දක්වා යනව රේඛාව. මොකද අවිද්‍යා ආශ්‍රයෙන් කාම ආශ්‍රයට ගියා නම් රාග සල්ලේට ආවා අර අල්ලලා කරකවනවානේ. ඒවනම් ආපහු යටපැත්තෙන් වේදනාව කියන එක ඉපදවීමක් කියන එක කරෙන්නේ. ඊළඟට දැන් අපි ආපහු පෙන්නවා අර බයගතිය දක්වා ආවනම් ඉතින් අර 8 වෙනි රේඛාව හරහා දික්ටි අනුසය හරහා ගැලීමකුත් එතන සිද්ධ වෙනවා කියන එක තියෙනවා නේද? එතකොට දැන් එහෙමනම් මෙතන මෙතන හොඳ ලස්සන ධර්මයක් පේනවා. දැන් මෙතන මේ මම පෙන්වා දීලා තියෙන්නේ කාරණා තුනකින් මෙතන ධාරාව ගලන. දැන් බලන්න මේ ලයින් 6 එකේ ආවා අර උද්දච්චයත් එක්ක ඉන්නා වූ එක නේද? මිච්ඡාදිත් එක මාන අගයක් එනවා කිව්වේ. ඒකෙන් ධාරාව ගලන. අනිත් එක තමයි මේක ආරාම යනවා අවිද්‍යාව ආශ්‍රයෙන් දා කාම ආශ්‍රයට. අනිත් එක තමයි ලයින් 8 එකෙන් ගැලීමක් කියන එක සිද්ධ වෙනවා. ওই ක්‍රමයට තමයි මෙතන ධාරාව ගැලීම කියන එක සිද්ධ වෙන්නේ. එතකොට දැන් මෙතන ඕගලන්ට පේනවා මෙන්න මෙහෙම දෙයක්. දැන් අර මේ දැන් මෙතන මේ දික්ටි අනුසේපා මේ දික්ටි සල්ලේ තියෙනවානේ. දැන් අටවෙනි රාමුවේදී අපි මේක අල්ලගෙන කරකෝකෝ ඉන්නවා නේද? අවිද්‍යා ආශ්‍රවෙන් අපිට දික්ටි ආශ්‍රවෙම ඇති වෙනවා. කරපීමක් කියන එක සිද්ධ වෙනවා. එතකොට ඒක ඒ විදිහට වුණා නම් ඒ සංඥාව කියන එක රෝගීනේ. ඇයි ඒ සංඥාව රෝගී කියන්නේ? වට අටක් ගියයි කියන්නේ තීන මිද්දේ. එතකොට තීන මිද්දේ කිව්වහම එතන අපිට පේනවා චිත්තය චෛතසිකයයි අකර්මන්නේ භාවයට පත් වෙලා තියෙනවා. එතකොට එහෙනම් සංඥාව රෝගී. දැන් මෙන්න එහෙමනම් අපිට පේනවා අටවෙනි රවුමෙන් පස්සේ අපි කැපිලා තියෙන මොකටද? සඤ්ඤාවේ ජරා ධර්මයටයි සඤ්ඤාවේ ව්‍යාධි ධර්මයටයි. ඒක හිතන්න ඕනේ නිකම්ම නෙමෙයි. අන්න අර අවිද්‍යා ආශ්‍රව ඒ පැත්තින් අපි විඥාන ආහාර පාරේ කරකිලා ඒකෙන් අවිද්‍යා ආශ්‍රවෙන් බලපෑව තිනෝ දිට්ඨි ආසට. දැන් මෙතන තියෙන්නේ උඩ සඤ්ඤාව. මතකදර දිට්ඨි සල්ලෙන් අල්ලගෙන අපි කරකවනවා කියන්නේ නේද? එතකොට ඉතින් අටවෙනි රවුම වෙනකොට ඔතන තියෙනවනේ දිට්ඨි ආශ්‍රවේ කතාව. ඉතින් ඒක වුණා නම් වට අටක් ගියා නම් ඉතින් අපේ සංඥාව රෝගී. දැන් අපිට පේනවා සංඥාවේ ජරා ජර්මයට විතරක් නෙමෙයි. පහතුනේ සංඥාවේ ජරාව කියන්නේ. දැන් ඉතින් සංඥාවේ ව්‍යාධියටත් අපි කැමතිලා තියෙනවා. පේනවාද අපේ මෝඩකම එන්න එන්න වැඩි වෙනවා. කරකවන්න වැඩි වෙනවා. අර මල මුත්‍රා ගොඩකට කැමති වුණා විතරක් නෙමෙයි. වේදනාවේ ජරාවටත් කැමති වෙලා දැන් අන්තිමට සංඥාවේ ජරාවට විතරක් නෙමෙයි සංඥාවේ ව්‍යාධියට. ඒක තමයි අර රවුම් ආශ්‍රවට සම්බන්ධ කරලා ආශ්‍රව අතර සම්බන්ධතාවය පෙන්වන්නේ මේකේ කැරකීමක් කියන එක කරනවා. කරකවන්න එකතු වෙන්නේ මොකද්ද කියන එක. දැන් එහෙනම් අපිට පේනවා අපිට මෙතන මේ අත්තා කියන එක අතහැර ගන්න බැරි වෙලා තියෙන්නේ මේ සංස්කාරයන් අත්තා කියලා ගන්න නිසා නේද? ඊළඟට වත්තාම අපිට ආභව පේනනවා අපේ මේ ජරාවන රූපය අපිට ඉක්මවන්න බැරි වෙලා තියෙන්නේ මල මුත්‍රා ගොඩ මෙන්න ඒරියා 4 වල අත්තා කියලා ගන්න නිසා. ඒ වෙලාවෙදී අපි ඩබල් මෝඩයා වෙලා තිනවා වේදනාවේ ජරාවටත් යනවා කියලා. තව ටිකක් වෙලා යනකොට අපි සංඥාවේ ජරා සංඥාවේ ව්‍යාධි ඒවටත් කැමති වෙලා. ඇයි එතන 11 වෙනි රවුමේදී මේක සිද්ධ වෙන්නේ? අට පැනලා. එතකොට මේවා ඉන්න එන්න. අර ඉස්සෙල්ල මිච්ඡාදිට්ඨික සංඥාවේ දා මිච්ඡාදිට්ඨියටම යනවා කියලා කිව්වේ. ඉන්න ඉන්න කරප්ට වෙනවා කියන එක නේද? එන්න එන්න ජරාවටත් අපි කැමති වෙනවා. ඉතින් ජරාවට පුරුදු වුණා නම් ඉතින් එහෙනම් ඉතින් අපි කැමති නේ මැරලා ඉපදෙන්න. මොකෝ ජරාවල. ජරාවනේ හම්බ වෙන්නේ. එන්න එන්න. එතකොට මේක තමයි ඕගොල්ලන්ගේ භාවනාව. මොකද්ද කල්පනා කරන්න තියෙන්නේ? මෙන්න මේ ඉතින් පටන් ගන්නවා. ඒ කියන්නේ අර මං කිව්වා බලන්නේ කියලා අර මේ 4-4 4-2 අර විඥානී මරණය 5-3 ඒක පොඩ්ඩක් බලන්න. ඒක බලලා ඉවරලා මෙතනින් ඇවිල්ලා බලනවා මේ ඇයි අපි මේ ජරාවන රූපයකට කැමති වෙලා තියෙන්නේ? මෙතන තියෙන කාමච්ඡන්දේ දික්කරාණන් තියෙන්නේ මොකද්ද? ජරාවයි. ඉතින් ඇයි මම ජරාවට කැමති වුනේ? ඉතින් මම මේ මෝඩයා වෙලා නැතිනේ නේ. ඇයි මේ මල මුත්‍රා ගොඩක් මගේ කියලා ගන්නෙ? දැන් අපි පළවෙනි ඉගිරිය භාවිතා කරන්න මේනි ජරාවන රූපයේ ස්පර්ශ නොවෙන්න. අන්න තමන් ඒ වෙලාවේ ගන්නවා වෙරියක්. දැන් කල්පනා කරනවා ඇයි මේ ජරාවන රූපේ මං ඇයි මෙච්චර මෝඩ වෙලා තියෙන්නේ? ඇයි මේ ජරාවන රූපයක් මං ගන්නෙ? අන්න දැන් Tamanට හොයාගෙන ගියාම පේනවා අන්න සුඛේ පරාමාස වුණා. ඒකෙන් අත්ත දැන් එයා දිට්ටි අනුසෙන් ඇඟිල්ල දික් කළා කියනවා මේ රූපේ සුඛයි කියලා. අර පුද්ගලෙ දිහා බැලලා මෙයා හරි සුඛයි කියනවා. දැන් එහෙනම් අපිට පේනවා මෙතන තියෙන අත්තා නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වුනේ. මම මේ වෙලාව වෙනකොට වේදනාවේ ජරාවටත් කැමති වෙලා මම දන්නේම නැතුව කැමති වෙලා තියෙන්නේ. ඇයි මේක වේදනාවමයි සුඛයි කියලා හිතාගෙන මේක ඇවිල්ලා තියෙන්නේ? ඉතින් දෙවෙනි විරිය මං ගන්නෙ අත් සංඥාව මගේ නොවෙන. දැන් කල්පනා කරනවා ඇයි මං ඩබල් මෝඩයා වෙලා තියෙන්නේ? රූපේ ජරාවටයි වේදනාව ජරාවටයි මම දෙකටම කැමතිලා තියෙන්නේ. දැන් එනවා උත්තරේ මෙන්න මේ සංස්කාර අත්තා ගලගත්තා මොනවද? අපි අද කරන්නා වූ අදත්තා දාන පානාතිපාත මෙන්න මේවා. ඒක නිසා තමයි අපි මේ මේකට කැමතිලා තියෙන්නේ. එහෙමනම් දැන් මෙතන සංස්කාර අත්තම වෙන්න තමයි මේ විරිය කියන එක භාවිතා කරන්නේ. මේක තමයි ඉතින් භාවනා ප්‍රධාන භාවනාවම හැටියට ඉන්නේ. ඉතින් අපි මේ වෙනකොට පේනවා ඉතින් ඩබල් මෝඩ් යන්නේ නෙමෙයි දැන් ට්‍රිපල් පැනලා ගිහිල්ලා නේ. ඒ සංඥාවයි ජරාවයි හතරක්ම එකහුව වෙලා නේ. එතකොට ඊට පස්සේ ඉතින් මේකේ තවත් තියෙනවා. අපි එහෙනම් 12 වෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට අවිද්‍යාස්ව වෙන්නේ ඉස්සෙල්ලා අපිට කාමාස්ව කියන එක සිද්ධ වෙනවා. එතකොට හතරේ හතරෙන් පස්සේ කාමාස්ව. ඒ සුඛේ පරාමාස්ව වෙන්න එපා. කාමාස්ව කියන්නේ සුඛයි කියන එක පසු ගන්නවා. පස්වෙනි රවුමෙන් පස්සේ භවාස්වය කියන එක ඇති වෙනවා. අටවෙනි රවුමෙන් පස්සේ දිට්ඨියාසෝ. දහවෙනි රවුමෙන් පස්සේ අවිද්‍යාසෝ. දැන් මොකද වෙන්නේ? ධාරාව ගලනවා මතකද? අර අවිද්‍යාසෝ දිට්ඨියාසෝ වලින් අපිට එකහුව කරනෝනේ කාමාස්වයට. දැන් හොදට ගලපන්. කැරකෙන්නා වූ රෝදය තණ්හාව ලෙස දකින්න ඕනේ කියලා රහතන් වහන්සේ පෙන්නනවා. ඒත් ඔය කැරකෙනවා රොටේෂන් එකම තමයි ඉතින් භවය කියන්නේ. භවය කියන්නේ මොකද්ද? තණ්හාවේ පැවැත්ම කියන්නේ. එතකොට අවිද්‍යාශ්‍රවීම කාමාශ්‍රවණි සිදු වෙනවා. දැන් මොකද වෙන්නේ? කැරකෙන්නා වූ රෝදය ගලන්නා වූ ධාරාව පැවැත්වීම කාමාශ්‍රවස අනිකුත් ආශ්‍රවමගින් සිදු කරනවා. ඉතින් ඕගලන්ට පේනවා දැන් අපි මේක දැක්ක ගමන් අපිට සුබයි. අවිද්‍යාශ්‍රව තියෙනවනම් දැක්ක ගමන් සුබයි. ආයි දෙකක් හිතන්නේ බල්ල මස් කට්ට දාවකම දුවලා යන මිනිස්සු දැක්ක ගමන් හරි ලස්සනයි කියලා ආදී වශයෙන් ගන්නවා. එතකොට මෙතන මේක තේරුම් ගන්න නම් අපි හිතමු ඔන්න රෝදයක් කියන එක ඔය බයිසිකල් එකක තියෙන හබ් එකක් නේද? ඒකේ මැද්දේ ඒ තියෙන හබ් එක වාගේ අර ස්පෝක්ස් තියෙනවා නේ. රිම් එකත් එක්ක සම්බන්ධ වෙන. එතකොට දැන් හිතන්න බලන්න ඕක ස්පෝක්ස් පොඩ්ඩක් බුරුල් වෙලා. මොකද වෙන්නේ? පොඩි ප්ලේ එකක් තියෙනවානේ. අර රිම් එකට වඩා පොඩ්ඩක් මේක එහාට යනවා. වෙලක් වෙලාට පිටිපස්සේ ඉන්නවා කියලා. එහෙමත් නැත්නම් හිතන්න බලන්න ඔය මේ තටාකයක් තියෙනවා. මේ වගේ රවුමට තටාකයක් තියෙනවා. ඒ තටාකයේ මැද්දේ තියෙනවා කියලා පාත්‍රයක්. එතකොට මේ මිනිස්සෙක් කෝට්ටක් දාලා මෙතනින් මෙහෙම කරකවනවා. මොකද වෙන්නේ? මේ කෝට්ට දාලා වතුර සර්කියුල මේ රවුමට යනවනේ. ඒක යනකොට මේ මැද්දේ පාත්‍රෙත් කැරකෙනවා කියන එක තියෙනවා. ඉතින් මේකේ අර්ථය තියෙන්නේ මොකද්ද? මේ ලෝභය මගින් ඇදීමක් කියන එක තියෙනවා. අනිත් අතට මොකද කරන්නේ? සංස්කාර මගින් තල්ලු කරනවා. අවිද්‍යාශ්‍රය ඉඳන් කාමාසක හොඳයි ගුගුල් පට්ටිය මන් දාගත් ඔය හරප්පට්ටිය දාගන්න ආදි වශයෙන් අන්න සංස්කාර වගේ තල්ලු කිරීම කියන එක තියෙනවා. එහෙම නැත්නම් හිතන්නක අර බයිසිකල් එකේ තියෙනවනේ කේස් එකක් නේද? ඒ කේස් එක ඇතුළට වතුර දැම්මොත් මොකද වෙන්නේ? කේස් එක දිගේ වතුර ටික ගිහිල්ලා අන් රෝදෙට වැදිලා රෝදෙත් රවුමට කැරකෙනවා වගේ තියෙනවා. දැන් ඉතින් අපිට පේනවා අර කාමාශ්‍රයෙන් ඉඳන් බවාසයට ගෙලීම සම්බන්ධතාවයක් නැහැ. මේක දැන් අපිට වැටහෙනවා. ඉතින් මෙතන තියෙන මේ පරාමාසකාය ග්‍රන්ථයේ එහෙමනේ මෙතන මේ තියෙන්නේ පාත්‍රය වාගේ. ඉතින් මෙතන උඩ ගත්තොත් ඕගලන්ට හිතා ගන්න පුළුවන් මෙතන චේතනා නේද? මේ පැත්තේ ඉඳන් සත්‍යය. ඉතින් මේ පැත්තෙන් අභිජ්ජා. අභිජ්ජාත් එක්ක මෙහෙම වෙලා යන අර මිච්ඡා දිට්ඨික සංඥාව නිසා විඥානයේ පැවත්ම අභිජ්ජා කියන එක. එතකොට දැන් මොකද වෙන්නේ? මේක කැරකෙනකොට මේ ඇතුලේ කැරකෙනවා නම් මේ බවාශ්‍රය නිසා අර සංඥා කොටස් මේ ආශ්‍රයන්ට එකතු කරනවා. ඒකින් ඇති වුණා කොටස් එකතු කිරීම කියන එක තියෙනවා. මේක කැරකීම. එතකොට භවාශ්‍රයෙන් අවිද්‍යාශ්‍රයට කියන එකට සම්බන්ධ වෙනවා මේ විදිහට. එවනම් අපිට පේනවා අර පဋාණ පාළියේ තුනේ මොකද මේ භවාශ්‍රය වෙනම විතරක් දාලා තියෙන එක කෙලීම සම්බන්ධතාවයක් නැහැ. අනිත්‍යවයි කැරකීමේ මේ වටේට කෝට්ට දාලා කැරකීමෙන් තමයි මේ කතාව ඇති වෙලා තියෙන්නේ. ඒක කැරකීමෙන් තමයි භවාශ්‍රය ඉඳන් අවිද්‍යාශ්‍රයට යනවා කියන එක තියෙනවා. ආශ්‍රව නැත්තම් ධාරාව ගලන්නේ නැහැ. එතකොට දැන් තව ඕගලන්ට ඒ කියන්නේ රෝදේ නතර වෙනවා. සිත නතර වෙනවා. එතකොට දැන් අපි ඉගෙන ගත්ත මේ දෙවෙනි පාර අපි කැමති වෙලා තියෙන්නේ මොකද්ද? ජරාවටපත් වෙන වේදනාවට කැමති වුණා කියලා නේද? අරත්තා කියන ගන්න අවස්ථාවේ. තුන්වෙනි වාරට මොකද්ද වෙලා තියෙන්නේ? අපිට දෙනවා 4 4 5 3 4 3 4 2 හතේ හතේ කියන්නේ මුළු දුක්ඛයටම තමයි අපි ඊළඟ පාර සංඥාවේ ජරා සංඥාවේ ව්‍යාධි ඔහොම තිබුණානේ. අපි මුළු දුක්ඛයටම තමයි කැමති වෙලා තියෙන්නේ. ඉතින් දැන් මේකට විසඳුමක්ත් තියෙන්න බෑ නේද? ඒකට විසඳුමක් තියෙනවා. ඔය සාපුගිය සූත්‍රය කියලා කියනවා, සාමුගිය සූත්‍රය කියලා කියනවා. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තියෙනවා. ඒකේ බුදුහාමුදුරුව පෙන්නනවා, ආනන්ද හාමුදුරුව පෙන්නනවා මේ පාරිශුද්ධ ප්‍රදානියන්ගෙන් හතරක් තියෙනවා කියලා. ඒක තමයි සීල පාරිශුද්ධ ප්‍රදානියන්ගේ, චිත්ත පාරිශුද්ධ ප්‍රදානියන්ගේ, දික්ටි පාරිශුද්ධ ප්‍රදානියන්ගේ, විමුක්ති පාරිශුද්ධ ප්‍රදානියන්ගේ කියලා ප්‍රදානියන්ගෙන් හතරක් තියෙනවා. ඉතින් ඒක පෙන්නනවා නම් අපි ළඟ හරියටම ඩයග්‍රෑම් එකක් ඒකට නැහැ. දැන් ඕගොල්ලන්ට තේරෙනව නේද? මේ බයගති ඉඳන් වේදනාවට රේඛාවක් තියෙනවා. වේදනාව ඉඳන් උඩ චේතනාවට රේඛාවක් තියෙනවා. ඒ චේතනාව ඉඳන් ඉදන් සත්‍යයට තව රේඛාවක් තියෙනවා. ඊට පස්සේ ඉදන් සත්‍යයේ ඉඳන් බයගතියට තව රේඛාවක් තියෙනවා. ඒක තමයි ඩයමන්ඩ් එක වාගේ තියෙන්නේ. එතකොට දැන් ඕගලන්ට බලන්න පුළුවන් මේක එක රේඛාවක් නිදන් සච්චේ ඉඳන් බයාගතියට නේද? එතකොට මේ පාරේදී සංස්කාරයන් එහෙම පානාතිපාත අදත්තාදා ඒවා නේද? එතකොට දැන් සීල පාරිශුද්ධ ප්‍රදානියන්ගේ භාවිතා කළා නම් අන්න ඕගොල්ලෝ අර සංස්කාරයන් එහෙම එතන පානාතිපාත කරන්නේ නැහැ. එහෙමනම් මොකද වෙන්නේ? මේක තමයි මානපාර කියලා කියන්නේ. නිදන් සච්චේ ඉඳන් බයාගතියට. අන්න ඒක කැපෙනවා. ඊළඟට අපි බලන්න මේකට පැරලල් එකක් තියෙනවානේ. මේ පැත්තෙන් තියෙනවා වේදනාව, උඩ තියෙනවා චේතනාව. ඒතර වේදනාව ඉදන් චේතනාවට යන්නා වූ එක අපි භාවිතා කරනවා අර චිත්ත පාරිශුද්ධ ප්‍රදානියන්. යන්න ධානියන් කියන ඒවා භාවිතා කරනවා. ප්‍රථම ධානය, ဒုတိය ධානය, ඒ වගේ ධානයන් භාවිතා කරනවා. දැන් බලන්න අර මේක ධාරාව, මේක ඩයමන්ඩ් එක අලුව කැල්ල වගේ මේක වටේ දුවන එක දැන් බ්‍රේක් එක ගහලා වගේ නැවතුවා නේද දෙපැත්තට. දැන් ඊට පස්සේ දැන් මෙතන මේ පරාමාසයට උඩින් චේතනාව, චේතනාව ඉදන් ඉදන් සත්‍යයට ගලනවා. අන්න ඒක අපි නවත්තනවා දික්ටි පාරිසුද්ධ ප්‍රදානෙකින්. මගේ කියලා ගන්නේ නැත්තම් ඉතින් ඒක නතර වෙනවා. දැන් බලන්න තුන් විදියකින් අපි නවත්තලා තියෙනවා. දැන් විමුක්ති පාරිසුද්ධ ප්‍රදානියන්ගේ කරන්නේ මොකද්ද? දැන් මේ බය අගති ඉඳන් වේදනාව දක්වා තියෙනව එතන තියෙනවානේ. අන්න එතෙන්ට තමයි විමුක්ති පාරිසුද්ධ ප්‍රධානියන්ගේ තියෙන. අර තුන් ධර්මයකින් යමක් නැමැත්තුවද අන්න එයා ඒක පවත් කරනවා. එතකොට ඒ කියන්නේ අර ඕකෙදී ලෝභ දෝෂ මොහ කතාවකට එනවා. ඒ වයින් එකක්වත් එන්න දෙන්නේ නැතුව අර තුනකින් පැවත් නැවත්තුවද ඒ නැවැත්වීම පවත්වාගෙන ඉන්නවා. එතකොට විමංසායිද්ධිපාදී එහෙම එතෙන්ට එනවා. දැන් බලන්න මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ මේ ඇඟිල්ල දික් කරලා අන්තිමට මේ කබලින්කාර ආහාරය සුඛයි කියන කතාවට මේ ඇවිල්ලා තියෙන්නේ. ඕකනේ ප්‍රශ්නේ. අපි දැන් ඊයේ ඉඳන්ම දැක්කනේ මේ රූපේ තමයි මේකේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මෙයාව ඉක්මවනවා. ඒක යන්නේ නැතු වෙන විදියට. එතකොට ඉතින් අපි ආකාසඤ්ඤායතයට හරි කැමති වෙනවා නම් අපි මරණයට තමයි කැමති වෙන්නේ නේද? ඒ ඉතින් අපි ආපහු ගිහිල්ලා ඉපදිනවා කියන එක තියෙනවා නේද? එතකොට එහෙමනම් අපි ඉගෙන ගත්තා මේකේ භාවනාව මොකද්ද කියන එක. ඊට පස්සේ මෙතනින් පෙන්නවා මේ රෝදේ තමයි මේ අපි නවත්තන්න හදන්නේ. මේකේ කරකවනවා කියන එක. මේක වටේටනේ ඔය ටිකේ ඉන්නේ මැද්දේ පරාමාසයේක වටේට ඩයමන්ඩ් එක නේ. ඒ ටික තමයි නවත්තියම කියන එක තියෙන්නේ. එහෙනම් කරකවන්නේ නැහැ. රෝදේ කරකෙවොත් නේ අරකට එක්කව වෙන්නේ. කෝට්ට දාලා කරකවන්නේ නැත්තම් පාත්‍රේ මේ වටේට තියෙන මේ තටාකේ කවදාහරි මැද්දේ පාත්‍රේ පොඩ්ඩක් දුවලා ඒක නතර වෙනවා කියන එක තියෙනවා. අන්න ඒ වගේ මේක නතර වීම කියන එක තියෙනවා. එතකොට එහෙනම් අපිට අපි ගන්නවා භාවනාවට මතකයි ඔයගොල්ලෝ මේ අපි ගන්නවා කියලා කිව්වේ මෙන්න මේ පස්වෙනි ස්ලයිඩ් එක මුලින් පටන් ගන්නවා. පස්වෙනි ස්ලයිඩ් එකේ මේ 4-3 ව්‍යාධිය අර ස්ටයාගේස් එකේ කතාවත් එක්ක මම කිව්වා 4-4දි මං ජාතිය කළා. එහෙමනම් ඊට ඉස්සෙල්ලා මම මැරලා තියෙන්න ඕනේ. එහෙමනම් 4-2 තමයි මැරලා තියෙන්නේ. අන්න ඒක පොඩ්ඩක් බලනවා. ඒ වගේම 5-3 අර සංඥාවේ ජරාව කියන එක අපි බලනවා. විහි විපයෝගියම් වෙලා තිනවා. ඒක නිසා තමයි මේක වෙන්නේ. ඒක තීරුම් ගන්න පහසු වෙන්නේ අර බෙල් ෂේප් කර්ව් එකේ මං කිව්වා. අර වතුර එහෙම වැටුණා නම් මොකද වෙන්නේ? දෙපැත්තට යනවා නේද කියන එක. ඒක බලලා අපි එනවා මෙතන සබ්බාසෝ භාවනාව ලියලා තියෙන කොටසට නවෙනි ස්ලයිඩ් එකට. අර ඉස්සෙල්ලා පෙන්වුවා වාගේ හොඳට බලාගෙන යන්න. බලාගෙන ගිහිල්ලා ඉතින් මං බලන්නයි මේ මං බෝඩයා වුණා, ඩබල් මෝඩයා වුණා, ට්‍රිපල් මෝඩයා වෙලා නේද? මෙහෙම උනේ මොකද කියන එක හොඳට කල්පනා කරලා බලන්න. අන්න විරිය තුන භාවිතා කරන්න. ඒ අවස්ථාවේදීම ඒ අවස්ථාවේදී විරිය භාවිතා කරන්න. මොකද මේ විරිය භාවිතා කළේ නැත්තම් අර තමන්ට ඊළඟ එක තේරෙන්නේ නැහැ. එතකොට තමයි අර රූපේ මම ස්පර්ශ කරන්න යන්නේ නැහැ කියලා ඒ විරිය භාවිතා කළාම අන්න දෙවෙනි කතාව තේරෙනවා. දෙවෙනි කතාවේදී මම මේ අත්තා කියලා ගන්න නොවෙන්න උත්සාහ කළායින් පස්සේ අන්න පේනවා මේකේ මේ සංස්කාර කුකුල් පට්ටියක් දාගත්ත කතාව. ඒ කතාව එහෙම පේනවා. ඒක බලන්න. එතකොට අපි සබ්බාසව ඩයග්‍රෑම් සෙට් තුන්වෙනි එකට අපි යමු. එතකොට අපි මේ දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් ඕගලන්ට මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පේන්නනවා මේ පිරමීඩ් එකක් වගේ එකක් තියෙනවා නේද? උඩ එක ලකුණු කරලා තියෙනවා ධාතු කියලා. පල්ලෙහා යට තියෙනවා කාමාශ්‍රෝ, දිට්ඨියාශ්‍රෝ, අවිද්‍යාශ්‍රෝ. ඔයගොල්ලෝ දන්නවා අවිද්‍යාශ්‍රෝ තියෙනවා නම් කාමාශ්‍රෝයෙම ඇති වෙනවා. දිට්ඨියාශ්‍රෝයෙන් අවිද්‍යාශ්‍රෝ ඇති වෙනවා. ඒකේ මැද්දේ තියෙනවා මේ ස්ලයිස් එකක් වගේ රතු පාටට ඇඳලා වේදනාව පරාමාස කාය ග්‍රන්ථේ බයෙන් අගතියට යෑම කියන එක. එතකොට දැන් ඔය දැන් අපි ඉස්සෙල්ලා බැලුවානේ අර තටාකයක් මැද්දේ පාත්‍රයක් තියෙනවා කියලා. ඒ රතු පාට තියෙන මේ පෙත්ත තමයි මේ පාත්‍රය කියන කතාව තියෙන්නේ. එතකොට අර ඒකේ අර තටාකේ වාගේ තියෙන එක තමයි මෙතන යට මේ දිට්ඨි ආශ්‍රෝ, අවිද්‍යා ආශ්‍රෝ, කාම ආශ්‍රෝ කියලා තියෙන්නේ. දැන් ඉතින් මෙතන මේ සම්බන්ධතාවයකුත් පේනවා ඕගලන්ට. දැන් අපිට පේනවා මේ කාම ආශ්‍රෝ කියලා කියන්නේ සුඛයි කියන එකේ පසු සංඥාවනේ නේද? එතකොට එහෙනම් ඒක හරි කියලා පේනවා. ඊළඟට ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ පරාමාස කාය ග්‍රන්ථ පාර තමයි දිට්ඨි ආශ්‍රෝ තියෙන්නේ. ඊළඟට ආපහු මේ බයංග ගතිය කියන එක ගත්තාම ඔයගොල්ලෝ දන්නවා සංඥාවෙන් චේතනා, ඒ චේතනාවෙන් අපි අත්තා කියලා අරගෙන බයංග ගතිය, ඒ අත්තා කියන එකේ පසු සංඥාව තමයි අවිද්‍යා ආශ්‍රෝ. එහෙනම් මේ තුන එකට එකට සම්බන්ධ වෙලා පේනවා. ඊළඟට ආපහු ගත්තාම දැන් ඕගලන්ට කරන්න පුළුවන් දෙයක් තමයි මෙන්න මේ මේ ට්‍රයැන්ගල් එක වගේ එක රතු පාට තියෙන එක මේක ඇතුලෙන් ලියා ගන්න. මේක ඇතුලෙන් ලිව්වොත් ඕගලන්ට පේනවා වේදනාව මෙතන පල්ලෙහාට එනවා. පරාමාස කාය ග්‍රන්ථය මේ හරියට එනවා. බයෙන් අවතිරනවා කියන එක මේ හරියට එනවා. රතු පාට පොඩියට ට්‍රයැන්ගල් එකක් වගේ එක ලියා ගන්න පුළුවන් මේක ඇතුලෙන්. අරකම් පල්ලෙහාට කරලා තියෙන. එතකොට දැන් අපි දන්නවා අර වතුර වෘතාකාරව අපි චලිත කරනවා නම් ඒකේ බලපෑම, ඒ ගලා යාම කියන එක සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි අර කෝට්ටෙන් කරකෝන එක නැමත්වා වුණත් අර මැද්දේ පාත්‍රය වගේ එක ඒක චලිත වෙනවා නේද? ඒකේ කරකවීම කියන එක තියෙනවා. දැන් කරකුණාට පස්සේ මොකද වෙන්නේ? දැන් කෝට්ටෙන් කරකවන්නේ නැහැ. හැබැයි මෙතන මේ තියෙන එක පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක පොඩ්ඩක් ඉස්සරහට ගියා නම් දැන් බලන්න මෙතන තියෙන බයෙන් අගතිය කියන එකනේ නේද? ඒක පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. අන්න එහෙනම් අපිට එනවා එතෙන්දී මේ පිටිපස්සේ තියෙන අවිද්‍යා ආශ්‍රව මෙතනින් එනවා බය අගති ශෝක කාම ආශ්‍රව කියන එක. ඒක තමයි මේ ලියලා තියෙන්නේ. මේක ඉස්සරහට ගියා පිටිපස්සේ තියෙන අවිද්‍යා කතාව බය අගති ශෝක කාම ආශ්‍රව. ඊළඟට බලන්න මෙතන තියෙන වේදනාව පොඩ්ඩක් ඉස්සරහට යනවා. එහෙනම් අපිට පේනවා වේදනා, තණ්හා, දික්ඛ ආශ්‍රව. ඒක තමයි මේ ලියලා තියෙන්නේ. ඊළඟට බලන්න මෙතන මේ පරාමාස කාය ග්‍රන්ථය කියන එක ටිකක් ඉස්සරහට යනවා. එතකොට පරාමාස කාය ග්‍රන්ථේ අභිනිවේෂේ අවිද්‍යා ආශ්‍රව. දැන් පේනව නේද මොකද්ද මේ කියන්නේ කියලා? මේ කාරණා තුන ඇරලා ආනේජ සප්පාය සූත්‍රේ අර භාවනාවත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන් නේ. ඒකේ තියෙනවා කෑලි තුනනේ ඔය පෙන්නන්නේ. අර කිව්වේ පෙරවෙච්ච මෝහය නේද? දැන් අවිද්‍යාව මේක පොඩ්ඩක් ඉස්සරහට ගියා නම් මෙතන පෙර මෝහය. දෝෂ සහිතව ජීවත් වීම කියලා අපි පෙන්වන්නේ පානාතිපාතය කියලා නේද? අන්න ඒ අර්ථය තමයි ඔය එන්නේ. ඉතින් මේක හොඳට අර ආනිච්චසප්පාය සූත්‍ර භාවනා කරපු එක්කෙනාට මේක හරියට නිකන් අර දැන් ඔය මූදේ යන මේ යාත්‍රාවක වාගේ කර පෙති තුනක් තියෙනවා නේද? අන්න ඒ වගේ පෙති තුනක් තමයි මේ පෙන්නන්නේ. ඉතින් මේ පෙති තුන මගින් තමයි Tamanට පේනවා ඔය ගමන් කිරීම කියන එක සිද්ධ වෙන්නේ. ඉතින් මේකේ දැන් බලන්න පළවෙනියම ගත්තාම ඉතින් ඕගොල්ලෝ දන්නවා පරාමාස, අභිනිවේෂ, දස අවිද්‍යා ආශ්‍රව. එහෙනම් අන්න ඒ කතාව තමයි අපි අර මේ ආනෙන්ජ සප්පාය සූත්‍රය අර මැද්දෙන් තිබිච්ච එක නිව පෙන්නන්නේ නේද? ඊට පස්සේ ආපහු පේන ඕගලන්ට අර නිත්‍යයි කියලා ඉදන් සත්‍යයට එහෙම එනවා නේ. එතකොට ওই නිත්‍යයි කියන එක ඒ කතාව එනවා. අර ඉදන් සත්‍යේ ඉඳන් මේ නිත්‍ය ඉදන් සත්‍ය කියලා දෙවෙනි කාරණේ. ඒක නෙමේ වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රව. ඇයි එහෙම කියන්නේ? දිට්ඨි ආශ්‍රව කියන්නේ නිත්‍යයි කියන එකේ පසු සංඥාව. එහෙමනම් ඒක හරි නේද? ඊළඟට ඉතින් පරාමාස අභිනිවේස අවිද්‍යාශ්‍රවයේ මැද්දේ කැල්ල ආපහු පෙන්නනෝ අර මේක පොඩ්ඩක් ඉස්සරහට ගියා නම් බයාගතිය කියන එක ඒකෙන් ඇති වෙනවා මේ කලින් තිබුණා වූ දැන් මෙතන අවිද්‍යාව කියන එක පෙරමෝහය කියන එක ගන්න. මේකේ කාම ආස්වර සුඛයි කියලා ගන්න යනවා කියන එක. ඉතින් ඒක හරියට ඔය දැන් මේ මෝහයත් එක්ක කතාව නම් ඕගලන්ට ඉතින් බලන්න පුළුවන් හොඳට. ලෝභ දෝෂ මෝහය කිය අපි පෙන්නේ මෝහජ පරිදාහය කියන අන්නේ ආකාරයෙන් බලන්න පුළුවන්. ඉතින් ඇත්තම කියනවනේ ඕකේ වෙලා තියෙන්නේ මොකක්ද අන්තිමට ගත්තාම අර අපේ තියෙනවනේ දැන් ටිකකට ඉස්සෙල්ලා ඕගොල්ලෝ බැලුවා ඩයග්‍රෑම්ස් වල අර සුබයි කියන එක දෙකට කැඩෙනවා. ඒ දෙකට කැඩෙනවා කියන එක තමයි මේකේ මේ පෙති දෙකකින් ඕක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ පරාමාස අභිනිවේස අවිද්‍යාශ්‍රෝ නෙමෙයි මේ කාර්ය දෙකකින් කරන්නේ මොකද්ද? අන්න බයාගති සෝක කාමාශෝකවම අන්න නන්දී ඉඳන් අන්න ඉන්නව කාරණාව තියෙනවා. ඊට පස්සේ අර අපි තල්ලු කිරීම කියන එක තියෙනවනේ කාමයේ සුතිප්ප සරාගෝ කියලා එහෙම නේද? එතකොට අර සුබයි කියන එක හැදෙනවා. ඉතින් ඔබ හිතන්න තමයි මම මේ ඉතුරු කරන්නේ. බලන්න ඒවෙන් එක හැදෙනවා නේද කියන එක. එතකොට එහෙනම් අපි තුන්වෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ අපි මුලින්ම අර දැන් අපි කාරණා තුනක් පෙන්නවානේ. බයාගති සෝක කාමාශෝක කියන එක. අන්න ඒක තමයි අපි මුලින් සලකලා බලන්නේ. බයාගති සෝක කාමාශෝක කියන එක. දැන් කාමාශෝක කියලා කියන්නේ මොකද්ද? සුඛයි කියන එකේ පසු සංඥාව. එතකොට කාමාශෝක කියන්නේ පසු සංඥාව නම් දැන් බලන්න සෝකේ ඉඳන් ජරාවට යෑම කියන එක තියෙනවා. ඒ කියන්නේ පහතුම කියන්නේ සංඥාවේ ජරා. එතකොට එහෙමනම් සෝකේ ආරාම එක සිද්ධ වෙලා තියෙනවා. එහෙමනම් මේ සුඛයි කියලා කියන්නේ මොකද්ද? සංඥාවේ ජරාව. සංඥාවේ ජරාව තමයි අපි මේක සුඛයි කියලා අරන් තියෙන්නේ. සුඛයි කියන එකේ පසු සංඥාවනේ කාමස්රෝ. අන්න එතන තමන්ට පොඩි පොයින්ට් එකක් එනවා. ඊළඟට අපිට පේනවා මේ සීලබ්බත උපාදානෙ කියන එක මේ රේඛා දෙකකින් නිරූපණය කරන්න පුළුවන්. ඒකක් තමයි මේ සුඛයි කියලා අපි වරහන දාලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම සුඛ නැහැනේ. එතකොට ඒ සුඛයි කියලා අරගෙන ඉතින් අනාගත භවය එහෙම දැඩිව ගන්නවා කියේ. මේ එකයි දෙකයි කියන එක තියෙනවානේ. ඒ කියන්නේ වේදනා මනෝ සංචේතන. ඒ වගේ මනෝ සංචේතන පරාමාස. මෙන්න මේක නේද? වේදනා මනෝ සංචේතන පරාමාස. එතකොට මෙන්න මේ රේඛා දෙකේ මේ සීලබ්බත උපාදානිය කියන එක නිරූපණය කරලා පෙන්නන්න පුළුවන්. මෙන්න මේක නිසා මේ තුන්වෙනි රේඛාවේ යම්කිසි තුඩු දීමක් තියෙනවාද? ඒ කියන්නේ සුඛයේ පරාමාස වීමට තුඩු දීමක් තියෙනවාද? අන්න ඒක තමයි සීලබ්බත උපාදානිය කියලා කියන්නේ. ඉතින් මේ විදිහට අපි අනාගත භවයේ දැඩිව ගැනීම කියන එක අපි සිද්ධ කරනවා. එතකොට මේක සිදු වෙන්න නම් ඉතින් තණ්හාව කියන එක තියෙන්න ඕන. ඉතින් ඕගොල්ලෝ දන්නවා ඒ කියන්නේ මේක අර කැරකෙන්න එපා. තණ්හාව කියන එක මතකද අපි ඉස්සෙල්ලා පෙන්වන්නේ මේක කැරකෙයි. කැරකෙන රෝධයේ තණ්හාව ලෙස හිතන්නේ කියලා. එතකොට ඒ තුන්වෙනි රේඛාව තණ්හාව ඇතිවීමට කැමැත්තයි කියලාත් අපි බැලුවා. නිකාමයේ මානා කියලා බය බේරෝ එකේ බැලුවානේ නේ. එතකොට තුන්වෙනි රේඛාව පැවතීම කියන එක දිට්ඨි අනුසය මගින් සිදු වෙනවා. බලන්න මෙතන සුඛයට එනෝනේ පල්ලෙහා දිට්ඨි අනුසය කතාව නේ. එතකොට එහෙනම් දැන් අපිට පේනවා මේ අත්තාය කියලා ගත්ත දෙකේ පසු සංඥාව ලෙස භව ආශ්‍රය මෙතන තියෙනවා. අත්තා කියන එකේ පසු සංඥා. දැන් මේ විදිහට එහෙමනම් ගත්තාම ශෝකේ හරහා පැමිණි මේ සංඥාවේ ජරා ධර්මය අපි සුඛයි කියලා ගත්තනම් වරදව වටහා ගත්තනම් එහෙමනම් ඉතින් අපි දේශයෙන් අගතියට යනවා කියන එක තේරෙනවා. අපි වරදව වටහා ගැනීමක් තමයි තේින්නේ. මගේ සීයාගේ තිබිලා තියෙන අර සුඛයි කියලා බොරුවට වටහා ගැනීම. ඒ කියන්නේ අර පොඩි කාලේ කෑවා හිතුවා මේක මෙහෙමයි කියලා. ඉතින් ලොකු වෙලත් ඒක ඉල්ලනවා. ඉතින් ඇත්තම වශයෙන් තියෙනවනම් අන්න අර සංඥාවේ ජරාවක් තමයි තිබිලා තියෙන්නේ. දැන් ඉතින් Tamanට තේරෙනවා එහෙනම් ඒ සංඥාවේ ජරා ධර්මයේ සුඛයි කියලා ගත්තනම් ඒක පැහැදිලි වෙනවා නම් දේශින් අගතිය ගමන කියන එක පැහැදිලි වෙන්න ඕන. එතකොට අපිට එහෙනම් ඒක තේරෙනවා අපි මෙතන මේ සීලබ්බත උපාදානියක් කියන එක වටහා ගත්තා. දැන් එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු, හතරවෙනි ස්ලයිඩ් එකට. දැන් මෙතන මේ පෙන්නනවා වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රව. මේ දිට්ඨි ආශ්‍රව කියලා කියන්නේ මොකද්ද? මේ නිට්ටයයි කියන එකේ පසු සංඥාව නේද? නිට්ටයයි කියන එකේ පසු සංඥාව තමයි මේ දිට්ඨි ආශ්‍රව. එතකොට එවනම් ඕගලන්ට පේනවා මේ අපි ලකුණු කරලා තියෙනවා වේදනා තණ්හා, ඊට පස්සේ අපි ආවා නිට්ටයයි කියන කතාව. ඒකේ පසු සංඥාව හැටියට දිට්ඨි ආශ්‍රව කියන එක තියෙනවා. දැන් අපි දන්නවා මේ හතරේ හතර සංස්කාර නිට්ටිභාවය. ඒකනේ අපි ජාතියයි කියලා කියන්නේ. එතකොට හතරේ හතේ ප්‍රිහි විප්‍රයෝගේ කියන එක සිද්ධ වෙලා තියෙනවා. ඉතින් එහෙමනම් නිට්ටයයි කියලා ගන්න එක නිෂ්ඵලයි නේද? ඇයිති මට දැන් මම සුඛයි කියලා යමක් ගත්තා නම් මගේ පැත්තට හුලම්පාර හැම වදිනවා කියන එක ඒ ප්‍රිය උදේ වෙනස් වෙලානේ. ප්‍රිහි විප්‍රයෝගුණා කියන්නේ ප්‍රියයි කියලා ගත්ත දේ වෙනස් වෙලා. ඉතින් එහෙමනම් ප්‍රියයි කියලා ගන්න වටින්නේ නැහැ නේද? ඒක නිෂ්ඵලයි කියන එක පේනවා. ඒ වුණත් පහතුන සංඥාවේ ජරාව කියලා කියන්නේ සංස්කාරයන් නිට්ටයයි කියලා පරදවා වටහා ගැනීම. සංස්කාරයන් නිට්ටයයි කියලා. දැන් බලන්න මෙතන සංස්කාර නිට්ටය වශයෙන් මෙතන පරාමාස ගත වෙනවා කියන එක තියෙනවා. අන්න මේක හරියට කියනවා මමින්කාර ක්ෂේත්‍රය කියලා. මේ ඔක්කොම මේ හරිය මමින්කාරයේ කියන එක. එතකොට ඒ මමින්කාරයේ කියන එක සම්පූර්ණ වෙලා තියෙනවා. ඔන්න දැන් මමංකාරයේ කියන එක තමන්ට තියෙනවා. දැන් එහෙමනම් අපිට පේනවා මේ පහ හතරේදී සංස්කාර නිත්‍යයි පරාමාස ගතියම සමග මමින්කාර අත්ත හැදුනා. එවනම් පහපා අත්තයයි ලකුණු කරන එකත් වටිනම රහතන් වහන්සේ පහ පස්වෙනි රවමේ පස්වෙනි ස්ටෙප් එක හැටියටයි ලකුණු කරන්නේ. ඉතින් අපි දන්නවනේ හතරේ හතර කිව්වම සුඛේ පරාමාස. ඒකට පහ හතර කිව්වත් සුඛ කියලා වරදවා වටහාගෙන පරාමාස ගත වෙලා තියෙනවා. එතකොට හටවෙනි රවමේ පස්සේ දිට්ඨියාශ්‍රව, 10වෙනි රවුමෙන් පස්සේ අවිද්‍යාශ්‍රෝ කියන එක තියෙනවා, 11වෙනි රවුමෙන් පසු සංස්කාර නිසා අත්ත සංඥා. දැන් ටිකකට ඉස්සෙල්ලා බැලුවානේ නේද? එතකොට එහෙමනම් අපිට පේනවා මේ විදිහට මේ කාමාශ්‍රෝ අංශය මගින් සීලබ්බත උපාදානයම තහවුරු කරනවා. දැන් බලන්න මෙතන මේ සංස්කාරයන් නිත්‍ය කියලා ගත්තනම් මේක දික් කරාම එන්නේ මොකද්ද? සීලබ්බත උපාදානය නේද? මතන වේදනා ඊළඟට චේතනා පරාමාස ඒකම තමයි තහවුරු කිරීම කියන එක. එයා කරන්නේ මේ පැත්තෙන් ඇවිල්ලා. දැන් අපි එහෙමනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. පස්වෙනි ස්ලයිඩ් එකට. මේ පස්වෙනි ස්ලයිඩ් එකේ දැන් ඕගොල්ලෝ මතකද මෙතන ලියාගත්තා. මේ ජරාව නිසා වෙච්ච ඒ ජරා රූපය නිසා ඇතිවෙන සංඥාගේ මෙතන පහෙන් එනවා කියලා. ඊළඟට අපි ලියාගත්ත මෙතන මිච්ඡාදිත්තික මේ මානාගේ කියලා නේද? උද්දච්ච මානාගේ එනවායි කියන එක. එතකොට දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් මමංකාරයට මොකද වෙලා තියෙන්නේ? මේ මිච්ඡාදික්තිය කියන එක එකතු වෙනවා. දැන් මේක රවුමට ආවම මෙතන උඩ මමංකාරයනේ නේද? දැන් මෙතන මේ උද්දච්චයත් එක තමයි අපි කියන්නේ මේක පවතිනවා කියන කතාව. ඔය උද්දච්චය තියෙනව නෝක. හරියට නිකන් ඔය මාළුවෙක් අපි හිතමු අර උඩ වතුර ගල්පාරක් එහෙම තියෙනවා. ඒ ගල උඩින් ගිහලා උල් ඉස්සලා අනිත් පැත්තට ඇදගෙන වැටෙනවා වතුර නැතුව. ඉතින් මූ ඇදගෙන වැටුණාට පස්සේ නිකන් නිකන් ඉන්නේ නැහැ නේද? ගලේ වැදිලා ගලේ බිම් වැදිලා කුඩු වුණා වගේ මලේ නැහැ. යාට මෙහෙට දඟලලා හරි කොහොම හරි තමන් කොහොම හරි මේක පවත්නවනේ. අන්න ඒ වගේ උද්දච්චේ තෙවිණාම ස්වභාවයක්. එතකොට දැන් මොකද වෙන්නේ? මේ මිච්ඡාදික්තිය මමංකාරය කියන එකට අපි අර රවුමක් පෙන්වනවනේ ඉස්සෙල්ලා. අන්න ඒකට මිච්ඡාදික්තිය අගේ කවුනාම අහංකාරය කියන එක සම්පූර්ණ වෙනවා. අහංකාරාත්ත සම්පූර්ණ වීමක් කියන එක තියෙනවා. දැන් අර කුකුල් පට්ටිය දාගත්ත මනුස්සයා ඉතින් බොහොම හොඳට අහංකාර වෙලා නැ ඉන්නේ නේද? කුකුල් පට්ටිය දාගත්ත කාලා බීලා දැන් ඉතින් බොහොම හොඳට අහංකාර වෙලා තියෙනවා. ඒතකොට මිච්ඡාදික්තියට ඒ කවුන මමංකාරය දැන් අහංකාරය. ඊළඟට අපිට තවත් පාරක් පේනවා. දැන් බලන්න මේ ඔය බයගති ඉඳන් ශෝකයට පැමිණීම විතරක් නෙමෙයි මේ අපිට පේනවාද? මෙතන පල්ලෙහැල් ලකුණු කරලා තියෙනවා පරිදේවේ ව්‍යාධී ශෝකේ ජරාව නේද? එතකොට පරිදේව ඉඳන් එන්නා වූ පාරකුත් තියෙනවා ශෝකේ දක්වා එන්නා වූ. කොහොමද ඒක එන්නේ? ඕගලන්ට පේනවා අර ඒ ඔය ලයින් 8 එක හරහා ඇවිල්ලා බයාගති ඉතින් ව්‍යාධි ඊපස්සේ ශෝක ජරා කියලා කාරකුත් තියෙනවා. එහෙමනම් ව්‍යාධි ශෝක ජරා පරිදේව 8 රේඛාව හරහා බයාගතිය ව්‍යාධිය ශෝකය ජරා කියලා මෙතන ඇවිල්ලා තියෙනවා. දැන් සංඥාවේ ජරා ධර්මයට අමතරව මොකක්ද එක්ක වෙලා තියෙන්නේ? වේදනාවේ ජරා ධර්මයේ කියන එකත් එකතු වෙලා තියෙනවා. එහෙමනම් අපි මේ සුඛයයි කියලා අරගෙන තියෙන්නේ මොකද්ද? සංඥාවේ ජරාවයි වේදනාවේ ජරාවයි දෙකම. දැන් අපි ඉස්සෙල්ලා පෙන්නවානේ. අර මෙතන පහ තුන සංඥාවේ ජරාව. ඒතර මේකට උඩින් තිබුණා අපිට මතකද? මේ ඉස්සරලා සයිඩ් එකේ. මේකේ තිබුණා මෙතන කාමාශ්‍රෝ කියලා කියන්නේ බයාගත ශෝක කාමාශ්‍රෝ. කාමාශ්‍රෝ කියන්නේ සුඛයි කියන එකේ පසු සංඥාව. දැන් එහෙනම් සුඛයි කියන්නේ සංඥාවේ ජරා ධර්ම. දැන් අපිට ළඟට මේ පස්වෙනි ස්ලයිඩ් එකේ එනකොට පෙන්නනවා මේ සංඥාවේ ජරා ධර්මයට වේදනාවේ ජරා ධර්මයත් දෙකම එකතු වෙනවා. ඒක තමයි අපි සුඛයි කියලා අපි අරන් තියෙන්නේ. එතකොට මෙතනින් මේ කතාව අවසන් වෙන්නේ නැහැ. මොකද මිච්ඡාදිත්‍යාගයත් ඔය රේඛාව හරහා 6 වෙනි රේඛාව හරහා පරිදේවයට ඇවිල්ලා ඒ පාර 8 වෙනි රේඛාවෙන් බයාගතිය, එතනින් ව්‍යාධිය, ඊට පස්සේ එතනින් ශෝකය, ජරාව. දැන් පේනවද ඒකට එක කවුනා මිච්ඡාදිත්‍යයක්. දැන් අපේ වැඩේ එන්නේ ඩබල් ට්‍රිපල් වෙලා යනවා නේ. වේදනාවේ ජරාවයි සංඥාවේ ජරාවයි ඒකට අමතරව මිච්ඡාදිත්‍යකුත් එකතු වෙලා තියෙනවා. ඉතින් මිච්ඡාදිත්‍ය තියෙනවනේ මේ පවතිනවා කියන කතාව. එහෙනම් අපි 6 වෙනි ස්ලයිඩ් එකට යමු. දැන් ඒක තමයි මේ පෙන්වා දීලා තියෙන්නේ. මේ පහ තුන සංඥාවේ ජරාහරා මිච්ඡාදිත්‍යගේ සුඛ යන මතයට ඒ අදහසට එකතු වෙලා තියෙනවා. දැන් අපිට පේනවනේ ජීවත්ව ඉන්න තරමට අපි දූෂිත වෙනවා කියලා. දැන් මිච්ඡාදිත්‍ය සංඥාව නිසා විඥානයේ පැවැත්ම අභිජ්ජා. නමුත් පැවැතීමක් නැහැනේ. පැවැත්මක් පවතිනවා යන අදහස අපි ළඟ තියෙනවා. පැවැත්මක් නැති වුණාට. ඉතින් ඕක විද්‍යාමාන වෙනකොට තමන්ට ඉතින් තේරෙනවානේ මම හදන දේ කැඩෙනවා කියලා. දික්තියෙන් එහෙම ඇති වෙනවා. පරිදේව වෙලා තියෙනවා. දික්තිය මිදෙනවනම් විශ්වාසය කියන එක කඩ වෙලා යනවා. දැන් ඒක විශ්වාසය කඩ වෙනවා කියලා කියන්නේ දැන් මම කියන්න පුළුවන් මම මේ කම්පියුටර් එකක් ගත්තා. මම ගත්තමයි මේ කෙනෙක් මට දුන්නා. ඒක මේ මාස 6ක් විතර ගිහිල්ලා කැඩලා ගියා. මේ වැඩසටහන් වලට දීපු එක. ඒ පාර තව කෙනෙක් හොඳ කම්පියුටර් එකක් මම අරන් දෙන්නම් කියලා ලොකු ගාණක් දීලා එකක් ගත්තා. ඒක හොයලා බලලා ගත්තේ. ඒක අරගෙන මාස 3ක් ගියේ නෑ. මේකේ HDMI port එක ගෙහින් කඩලා ගියා. අතන මේ Wi-Fi එක එහෙන් කඩලා ගියා. දැන් බලන්න දැන් Tamanට පේනවා දැන් ඉස්සෙල්ලා හිතුවා දැන් අපි කට්ටි හිතුවේ මොකක්ද? හොඳ එකක් ගත්තා නම් හරි කියලා. අන්තිමට ඉහෙලම ගන්නත් දීලවත් ගන්න එකක් ඇත්තේ නැහැ කියන එක තියෙනවා. ඒකට Tamanට තියෙනවා නම් මේක පවත්වන්න පුළුවන්. කම්පියුටර් එකක් එහෙම හොඳ එකක් තියෙනවා කියන අදහස තියෙනවා නම් අන්න Tamanට හෝප් එකක් තියෙනවා නේ. ඒකත් එක්ක අපි යනවා කියන එක. හැබැයි තින් කොයිම ආකාරයෙන් එක්කවත් නැති කියලා කිව්වොත් එහෙම අන්න විශ්වාසය කියන එක කඩ වෙනවා කියන එක තියෙනවා. ඔය විශ්වාසය කඩ වෙනවා කියන එක බොහොම ධර්මයි. Tamanta ara hope එකක් තියෙනවා නම් ඒක හරි. නැත්නම් ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේකේ තව උදාහරණයක් තමයි කවුරු හරි අසනීප වෙලා ඉන්නකොට බෙහෙත් ගත්තත් අසනීප වෙන්නේ නැහැ. ඉතින් ඒ පාර තව එක්කෙනෙක් දැන් මෙයා ඇඳේම ඉන්න තව එක්කෙනෙක් කියනවා මෙන්න මේක බීලා බලන්න. ඕක බිව්වම හරි කියලා නේද? අර මනුස්සයාට ෂුවර් එකක් නැහැ මෙච්චර බීලත් මේක හරි කියන්නේ. නමුත් ඉතින් අපි අර අද්දික් කළා මෙහෙ දෙන්න කියලා ඔක අරගෙන ගන්නවා කියන එක තියෙනවා. ඒ කියන්නේ දිට්ඨිය බිඳිලා නමුත් ස්පර්ශ කරමින් අපි වේදනාවේ එල්ලෙනවා කියන එක තියෙනවා. දැන් දිට්ඨිය බිඳිනවා නම් මිච්ඡා දිට්ඨියට පහර වදිනවා. පවතින්නේ නැති කියන කතාව ආවා. දැන් අපි දන්නවා මමංකාරයට මිච්ඡා දිට්ඨිය එක්කව කළ තමයි අහංකාරය. ඒ කියන්නේ මමංකාරය දන මිච්ඡා දිට්ඨිය තමයි අහංකාරය කියන එක. දැන් මිච්ඡා දිට්ඨියට පහර වදිනවා මොකද වෙන්නේ? ආංකාරයට පහර වදිනවා. ඇයි අර දෙකක් එකව කරලා නෙමේක හැදුනේ. එතකොට එහෙනම් මමංකාරය අහංකාරය එකට ඉන්නේ නැති වෙනවා. ඒ දෙන්න වෙන් වෙනවා කියන එක තියෙනවා. ඉතින් මමංකාරය සහ අහංකාරය එකව වෙලා තමයි අත්තා කියන එක හැදුනේ. දැන් මේක පවතින්නේ. හේතු අහංකාරය ඉවත් වුණාම ඉවත් වෙච්ච නිසා ඒක තියෙනවා. දැන් ඉතුරුලා තියෙන්නේ මමංකාරය විතරයි. එහෙමනම් අන්න පේනවා මේ තථාගතයන් වහන්සේ කිව්වේ ඒක. ඒ කියන්නේ ස්පර්ශ වේදනා මමංකාර. තථාගතයන් වහන්සේ පැවසුවා චක්කුන් අනත්තා රූපං අනත්තා. දැන් අන්න තමන්ට පේනවා මොකද්ද මේ බුදුහාමුදුරුවෝ මේ ගිරිමානන්ද සූත්‍රේ කිව්වේ කියන එක. ස්පර්ශ කළාට වැඩක් නැහැ. ඇයි? සංඥාවේ ජරා ධර්මයේ, වේදනාවේ ජරා ධර්මයේ, දිට්ඨියේ විදීම තියෙනවා. එහෙමනම් ඉතුරු වෙලා තියෙන්නේ ඇහි ස්පර්ශය කියන එක විතරයි. ඒක අර බලාගෙන ඉන්න ඕනේ. මමංකාරයට මිච්ඡා දිට්ඨිය එක්කවගල අහංකාරය හැදුනා. දිට්ඨිය බිදුනා නම් මමංකාරය අහංකාරය දෙක එකට ගින්නේ නැහැ. ඒ දෙන්න වෙන් වෙනවා. ඒ දෙන්න වෙන් වුණා නම් ඉතුරුලා තියෙන්නේ මමංකාරේ කියන එක විතරයි. එතකොට එහෙනම් තින් අපි මේ අත්තගේ කෑලි දෙක මේ බැලුවේ මමංකාරය අහංකාරය නේ. ඉතින් මමංකාරය කියන එක ගත්තාම එහෙනම් ඕගොල්ලෝ එනවා අර ඉස්සෙල්ලා ස්ලයිඩ් එකට මෙන්න මේකට නේ. වේදනා තණ්හා කියලා මේ මමංකාර කතාවක් අපි හදාගන්නවා. ඉතින් බැලුවහම මේක ඇති දෙයක් නෑ. නිකන් මේ ස්පර්ශයක් විතරයි එතන තියෙන්නේ. ඇහි ස්පර්ශය පමණයි. ඒක තමයි චක්කුන් ගන්නත් අර අනත්ත සංඥාව කියන එක හොඳට වැටහෙනවන්නේ විදියට. මේ අවබෝධයෙන් යුතුව මේක කළා නම් නේ. එතකොට එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු, හත් වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේකේ මේ පෙන්වන්නේ මේ ගාතාව නාමංච රූපංච පටිච්ච පස්සෝ ඉච්ඡා නිදානානි පරිග්‍රහානි ඉච්ඡා සන්තයාන මමත්ති මන්ති රූපේ විභූතේන පුසන්ති පස්සා. මතකනේ මේ ගාතාව අපි බැලුවා නේද? සාතං අසාතං කියලා නේද? එතකොට රෝගී සංඥාව මගෙයි කියලා ගත්තාම මෝහය ඇති වෙනවා. එමගින් මොකද වෙන්නේ? මේ පල්ලෙයා දකුණු ත්‍රිකෝණයේ හැදෙනවා. එමගින් පහළ වම් පැත්ත ත්‍රිකෝණයේ හැදෙනවා. අන්න ඒක කලහ විවාද සූත්‍ර දෙකේදී අපි ඉගෙන ගත්තා. දැන් ඉතින් විඥානීය ධාරාවක් වශයෙන් පේනවාද මේ තණ්හාවත් එක? මේක රවුමට කැරකෙනවා. තණ්හාව කියන එක මේක ඇති වෙනවා. ධාරාවක් මගින් පවත්තල තමයි තණ්හාව ඇති වෙන්නේ. තණ්හාව නිසා පරිග්‍රහය. පේනවාද මේක? දකුණු පැත්ත මේ රෝගී සංඥාව මගේ කියලා ගත්තා. දකුණු පැත්තේ ට්‍රයැන්ගල් එකේ වම් පැත්තේ ට්‍රයැන්ගල් එක. ඒකෙන් වෙන්නේ මොකද්ද? විඥාන ධාරාව පවත්තනවා. තණ්හාවෙන් පරිග්‍රහය කියන එක තියෙනවා. එතකොට ඉතින් පරිග්‍රහය නිසා මමත්ති මන්ති ඇස මගේ කන මගේ කියලා කකුල මගේ කියලා බැඳෙනවා. තණ්හාව නිසා තමයි පරිග්‍රහය කියන එක ඇති වෙන්නේ. තණ්හාවෙන් පරිග්‍රහය. වේදනාව නිසායි තණ්හාව ඇති වෙන්නේ. එතකොට මේ වේදනාව තුළ මොනවද තියෙන්නේ? රූපේ ජරා ධර්මයි, ඒ ජරාව නිසා ඇතිවන සංඥාවේ ජරා ධර්මයි, පවතිනවා කියන දිට්ඨිය මිදීම නිසා ඇතිවන අවිශ්වාසය කියන එක තියෙනවා. දැන් ඕගොල්ලෝ අහලා තියෙනවා නේද නාමකායේ පටික සම්පස්සේ කියලා. දැන් නාමකායක කොහොමද පටිකයක් තියෙන්නේ? දැන් ඇහි රූපයක් බැලුවාම නේද? අන්න රූපේ බැලුවා අභිජ්ජා වුණා, තත්පරින් 10 එකක් යන්නේ ලපයක් වගේ එකක් හොයාගත්ත දෝමනස්සේ. එතකොට රූපේ නිසානේ පටික කතාව තියෙන්නේ. දැන් මේ පෙන්වන නාමකාය. නාමකාය කියුවම මේ සංඥා, චේතනා, වේදනා ඒ වගේ. ඒකේ කොහොමද පටිගියක් තියෙන්නේ නේද? පොඩ්ඩක් හිතන්න බලන්න. ඒ මොකක්ද ඒ කියන්නේ? නාමකායේ පටිගිය කියන්නේ broken views, දිට්ඨිය බෙදිනා. අන්න ඒකයි මේ පෙන්වන්නේ පටිගිය කියන එක. අර ඒ කියන්නේ සංඥා ඒවත් එක්ක තමන්ගේ පැවතීමක් එහෙම දිනවනේ. එහෙම එකක් වෙන්නේ නැහැ. එතකොට එහෙනම් ওই නාමකායේ පටිගිය කියන එක මෙන්න මෙතන ලකුණු කරනවා. ඒ නාම රූපයට පොඩ්ඩක් පල්ලෙහැන් පරාමාසය අතර මෙතෙන්ට වැදෙනවා නාමකායේ පටික සම්පස්සේ. ඒක මතක තියාගන්න. පටික සම්පස්සේ කිව්වහම දිට්ඨිය බිදී ඇත. ඒක තමයි මේ රතු පාටින්ම අපි ලීලා තින්නේ දිට්ඨිය බිදලා. ඊළඟට ඔය රූපකායේ අධිවචනීය කියන එක මතකද අපි ඉස්සෙල්ලා පෙන්නුවා? මෙතනින් ඇඟිල්ල දික් කළා අර සුඛයි කියලා එහෙම ගන්නවා කියලා නේද? ඉතින් ඒක මෙතන ලකුණු කරගන්න පුළුවන්. මෙන්න මේ රේඛාවේ මෙතන පල්ලෙහාට එනවා. ජාතියයි වේදනාවයි අතර රූපකායේ අධිවචනේ. රූපේ සුඛයි කියලා ගත්තට පස්සේ ඉතින් නන්දිය වෙලා ඉතින් ඕගලන්ට ඇති වෙන ප්‍රතිඵලය එන්නේ නේ. සුඛයි කිව්වට ප්‍රශ්නයක් නෑ. සුඛයි කිව්වත් එක්කම ඊට පස්සේ ඒකට ඉතින් මැරිලා ඉපදෙන්නත් කැමති වෙලා නේ. නැත්තම් ඉතින් ඒකත් මැරිලා යනවා නම් ඇති ප්‍රශ්නයක් නෑ. දැන් මේ භාවයේම තමන් යමං සුඛයි කිව්වා. ඒ සුඛයි කිව්ව කතාවත් මැරලා යනවා නම් ප්‍රශ්නයක් නැහැ නේ. අර සුඛය නිසා මැරලා ඉපදෙන්නත් අපි කැමතිලා තියෙනවා. ඉතින් එහෙමනම් මෙතන රූපකායේ අධිවචනේ මෙතෙන්ට ලකුණු කරගන්න පුළුවන්. ඉතින් මේක පෙන්වන්නේ මේ දකුණු පැත්තේ ට්‍රයැන්ගල් නිසා වම් පැත්තේ ට්‍රයැන්ගල් එක මේක විඥානීය ධාරාවක් වශයෙන් පවත්වනවා කියන එක. එතකොට එහෙමනම් අපි මේකේ 8 වෙනි ස්ලයිඩ් එකට යමු. ඉතින් මේකට විසඳුමක් තියෙන්න එපා නේද? මේකේ විසඳුම තමයි දැන් ඕගොල්ලෝ දන්නවා මේ සම්මා දිට්ඨිය තියෙනවා නම් මිච්ඡා දිට්ඨිය කියන එක පහ වෙනවා. සම්මා දිට්ඨියෙන් සම්මා සතිය ඇති වෙනවා. දැන් මතකද ඒ කාරණා තුන? එක කබලින්කාර ආහාරය, දෙක අත්තයි ඉඳන් නිත්‍යට යනවා කියන එක, තුන ජාති ඉඳන් ජරාවට යනවා කියන එක නේද? ඉතින් මේකෙන් අපි උපේක්ඛා අප්‍රමාණයටත් යනවා කියන එක බලුවානේ. ඇයි ඉතින් මතකද? මම දැන් ජරා වෙලා තියෙන ඉස්සරහට මට ව්‍යාධියයි මරණයයි. මැරෙනවා නම් නිත්‍යභාවයක් කොයින්ද නේද? එතකොට එහෙනම් මේ අත්තා ඉඳන් නිත්‍යට තියෙන එක කඩාගෙන වැටෙනවා. එහෙනම් මම මොකද්ද මේ අත්තා කියලා අල්ලගෙන ඉන්නේ කබලින්කාර ආහාරය. ඉතින් ඕක අල්ල විසිකල්ලා එහෙම තම උපේක්ඛා අප්‍රමාණයට එහෙම යනවා. එතකොට සම්මා සතිය තියෙනවා නම් ජාති ජරා වෙනවායි කියලා දන්නවා. එතකොට ඒ කියන්නේ තුන තුන කියන්නේ රූපේ ජරා ධර්ම. හතර තුන වේදනාවේ ජරා. පහ තුන සංඥාවේ ජරා. අත්තාත් සංස්කාරේ ජරා. ඉතින් මේ ජරා ස්වභාවය ඇතිනම් සංස්කාරවල විඥානයේ පැවැත්මක් තියෙනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ මේ තෙමිච්ච සිමිත්ති කොට නේද? බුල්ලු ගහපු ලී කෑලි ඔවගේ නේද? උණු බම්බු ආදී වශයෙන් ඒවා ගෙනල්ලා ගයක් හදනවා කියන්නේ. ඒකේ පවතින්නේ නැහැ නේ. හදා ගන්නත් බෑ නේද? එතකොට එහෙමනම් ඒක තේරුම් ගත්තා නම් පවතින්නේ නැහැයි කියලා උපේක්ඛා ඉන්ද්‍රිය කියන එක ඇති වෙනවා. පේනවද මේ රූපේ ජරා විතරක් නෙවෙයි දැන් ඕගොල්ලෝ ඔක්කොම ජරාවල මේ අවස්ථාවේදී බලනවා. ඒ ඔක්කොම ජරා මේ දක්වා ආවනේ දැන් අපි එන්න එන්න කරප්ට වී ජරා ධර්මයන්ට අපි කැමති වුණා කියලා. දැන් ඉතින් මේ ජරා ධර්මෙට නිකන් කතාවක් නෙමෙයි. රූපේ ජරා විතරක් නෙවෙයි ඔක්කොම ජරා. එහෙනම් ජරා වලින් හදපු මට විඥානේ පවත්තන්න බෑ. අන්න ඉතින් උපේක්ඛා ඉන්ද්‍රිය කියන එක තමන්ට ඇති වෙනවා. සංස්කාර වලින් විඥානේ පැවැත්මක් නැත්තම් දැන් ඔයගලන්ට පේනවා අර පස්වෙනි රේඛාව හරහා ගැලීම කියන එක යනවා. පස්වෙනි රේඛාව මතකද අපි පෙන්වන්නේ අර කලින් ඩයග්‍රෑම් එකක පෙන්වන්නේ නේද? මෙතන මේ ඉන මේ අපි පහ කියන්නේ මේක පහ හය හත අට මෙන්න මේ ලයින්ස් ටිකයි අපි කතා කරන්නේ. එතකොට මෙතනින් එන්නේ අර ජරාවෙන්ට රූපයෙන් සහ සංඥාගේ නේද? මෙතනින් එනවා මිච්ඡාදිට්ඨික මානාගේ උද්දච්ච මානාගේ කියන එක නේද? දැන් මෙතන අපි මේ පෙන්වන්නේ අටවෙනි ස්ලයිඩ් එකේදී ඒවනම් පාරා ගලන්නේ නැහැ. සංස්කාර වලින් ඉඳන් ඒ කියන්නේ විඥානීය පැවැත්මක් නැත්තම් ඒකේ ගැලීමක් නැහැ. එතකොට සංස්කාර වල නිත්‍යභාවයක් නැහැ. එහෙමනම් අපිට ප්‍රඥාව ඇති වෙනවා. එතකොට ප්‍රඥාවෙන් ශ්‍රද්ධාව ඇති වෙනවා. මතකද අපි අර ප්‍රඥාවෙන් ඉඳන් ශ්‍රද්ධාවට යන්නේක වැරද්දුවේ අර මානී කතාවත් එක්ක නේද? එතකොට ශ්‍රද්ධාව තියෙනවා නම් මොකද වෙන්නේ? උද්දච්චය වෙන්නේ නැහැ. අපි පෙන්වනනේ තයෝදම සූත්‍රයේ සම්බන්ධතාවයේ 7.1 වලින් 6.1 කියලා කිව්වේ නේද? එහෙමනම් මේ 6 වෙනි රේඛාව හරහා ගැලීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ. පේනවද මේ ධාරාව ගලන එක නතර වෙන හැටි තමයි මේ අපි පෙන්වන්නේ. ඉතින් මෙතනින් අවසන් වෙන්නේ ලයින් 7 තියෙනවානේ. ලයින් 7 එකේ මතකද? අපි කියවනේ අර තණ්හා ගේනොයි කියලා. පරාමාස කාය ග්‍රන්ථයේ ඉඳන් නේද? ඉතින් ඒක රහතන් වහන්සේගෙන් අහුවාම කොහොමද ඒක වෙන්නේ කියලා. දැන් අනිත්‍යව ඉන්නේ නැත්නම් කොහොමද මේක වෙන්නේ? රහතන් වහන්සේ කිව්වා මේ පෙර කළා. ඒ කියන්නේ 5 වෙනි 6 වෙනි රේඛාහාරා කලින්ම හදපු ගේ පැවතුණා කියලා අන්නේ විදිහට තියෙනවා. නමුත් මේක පවත් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ ආස්වාද ඉන්ද්‍රිය නිසාවත් පවත් ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. නම් දන්නව ධානයට ගිහිල්ලවත් ඉන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට එහෙමනම් මේ පැවැත්ම නොහැකි කියලා දන්නවනම් ඉතින් අත්තායයි කියන ගැනීම කියන එක පහ වෙනවා. ඉතින් උතන ආකින්චන විමුක්තිය කියන එක ඇති වෙනවා හරියට ඕක දකිනවනම් ඒ අවස්ථාවේදී. එතකොට ඊළඟට දැන් සතීන්ද්‍රිය මගින් කරන්නේ මොකද්ද? මෙන්න මේ ඒ කියන පොයින්ට් එක හදන එක නවත්තනවා. එයා බොහොම දක්ෂයි නේද? ආයි බෙල් ෂේප් කර්ව් එක අර ඒ මතකද? අපි මේ හදාගන්න යන හදන එක තියෙනවනේ. යා කෙලින් මේක නවත්තනවා. මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානේ හට ගැනීම අභිජ්ජා නේද? එතනම යා නවත්තලා දානවා සතීන්ද්‍රිය මොන. දැන් ඊට පස්සේ අපි 9 වෙනි ස්ලයිඩ් එකට යමු. ඒ එතකොට මේ 9 වෙනි ස්ලයිඩ් එකේ ඔයගලන්ට පේනවා මේ ප්‍රඥා ඉන්ද්‍රිය නිසා ජරාවන රූපේ බව දන්නේ දක්නේ මාන වෙන්නේ නැහැ. ඒ කියන්නේ B පොයින්ට් එක කියන එක යා හදන්නේ නැහැ. දැන් පේනවා සතියේ ඒක හදන්නේ ප්‍රඥාවෙන් B කියන එක හදන්නේ. ඇයි අර මගේ පොඩි කාලේ කාපු එක කියලා මගේ බෙස්ට් එක ගේන්න යන්නේ? නෑ කොහොමද මං ගේන්නේ? ඒක කරන්න බෑ. ඇයි ඒ? රූපේ ජරා, වේදනා ජරා, සංඥා ජරා, සංස්කාර ජරා. ඉතින් ජරාව තියෙනවා නම් ඒ සංස්කාර වලින් විඥානය හදන්න බෑනේ. එහෙමනම් මගේ බෙස්ට් එක කියලා කතාව එයා ගේන්න යන්නේ නැහැ. මාන්නී කියන එක ගිහිල්ලා. ඒ මාන නොවේ කියන කතාව වැදගත්. මේ ජරාව තියෙනවා නම් මොන මාන්නයක්ද නේ? එතකොට දැන් මේ වෙලාවේදී ඔය මේ පුන පුනා මේ යන විඥානය සෑදී හැකිද? මේ කළ නොහැකි. මේ විදිහට මේ සති මේ ප්‍රඥා ඉන්ද්‍රියට යම් කිසි උදව්වක් කළ යුතුද? ඒක සපයා දෙන්න. මේ නිසා දික්ටි ආශ්‍රව වෙන්නේ නැහැ. කුමක් නිසාද? චේතනා ගලවා දමයිද? මේ වාක්‍ය හොඳට කියවලා බලන්න. හරි වටිනවා. ඒක ඕක තමයි පෙන්වන්නේ. සම්මා දික්ටින් අපි සම්මා සතියට ආවොත් හරියට මගමන් ගියන්නේ. ඒ සම්මා සතියට ආවොත් සම්මා දික්ටියෙන් තමයි සම්මා සතියට ආවේ. දැන් සම්මා සතිය මගින් උදව් උපකාර කරන සම්මා දික්ටියට පුණු පුණා මිය යන විඥානේ නැවත හදන්න පුළුවන්ද? බෑ නේද? මැරෙනවා නේද කියන එක පෙන්නනවා. අන්න ඒ විදිහට සතීන්ද්‍රයෙන් උදව් උපකාර කරනවා. එතකොට දැන් ඉතින් ඔයගලන්ට පේනවා මෙතන ඩයග්‍රෑම් එකක්. මෙතන තියෙන්නේ අර අපි ඩයමන්ඩ් දැක්කනේ පාත්‍රයේ කර මුලින්ම ගත්තේ නේද? මේ පළවෙනි දෙවෙනි සයිඩ් එකේ තිබුණේ උඩ තියෙන ධාතු යට බේස් එකේ තිබුණේ මොකද්ද? කාමාශෝ, දිට්ඨියාශෝ, අවිද්‍යාශෝ කියන එක නේද? පිරමීඩ් එක වගේ තිබුණා. ඉතින් ඒක දැන් කැරකෙනවනේ. ඒකනේ පාත්‍රයේ කිව්වේ. දැන් කැරකෙන එක අපි ලොක් කරනවා. මොකෙන්ද ලොක් කරන්නේ? සති, ප්‍රඥා, සමාධි. දැන් ඕගලන්ට පේනවා මේකේ මේ හැම පැත්තෙම කැපෙනවා වගේ නේද? දැන් සතිය මෙතෙන් ලකුණු කරාම ඕගලන්ට හිතෙන්න පුළුවන් ආ එහෙනම් එයා කාමාශ්‍රය, දිට්ඨියාශ්‍රය දෙකමයින් කරනවා කියලා. නෑ, මේක ක්ලොක් වයිස් බලන්න ඕනේ. දැන් සතිය දක්වා එන්නා වූ ධර්මයෝ තමයි සති ඉන්ද්‍රිය විසින් නවත්තන්නේ. ඒ කියන්නේ මොකද්ද? මේ කාමාශ්‍රය පැත්තෙන් තියෙන කතාව තමයි එයා නවත්තන්නේ. දැන් මෙතන අපි මෙතන සඳහන් කළේ දිට්ඨිය ප්‍රඥාවෙන් කරන්නේ මොකද්ද? ඒ දිට්ඨිය ආශ්‍රව කියන එක එහෙම එයා අයින් කරනවා. මේක දක්වා ඉන්නා වූ එකයි කියන්නේ මේ දිට්ඨිය ආශ්‍රව නොවේ කියලා. ක්ලොක් වයිස් මේක කල්පනා කළා ප්‍රඥාව දක්වා ඉන්නා වූ ධර්මයෝ තමයි එයා නවත්තන්නේ. එතකොට සමාධි ඉන්ද්‍රිය මගින් කරන්නේ මොකද්ද? අර සංස්කාර නිසා මානපාරය යන එක වළක්වනවා. ඔයගොල්ලෝ දන්නවනේ අර පරිදේවි එහෙම තිබුණේ නේද? ලයින් 8 එක 5යි 6යි 5යි 8යි එකට එක්කව වෙනවා. ඒ කියන්නේ නේ. එයා අයින් කරනවා පානාති පාත අදත්තා දාන ඒවා අයින් කරනවා. ඒක නිසා විද්‍යා ආශ්‍රව වෙන්නේ නැහැ. මානිය අඩු නිසා සමාධිය තියෙනවා. පානාති පාත වලින් වැළකෙනවා. පෙරගත්තා වූ දේවන් නිසා වන ක්‍රියාවලිය නමතා දමනවා. සමාධි සාගත චිත්ත සංස්කාර පවා හොඳයි කියලා ගන්නෙ නැහැ. ඒව පිළිගන්නේ නැහැ. දැන් මම පානාති පාත අරෝමියව අතහැරලා ඔගොල්ලෝ යනවනේ ඉහළ ධානයන්ට නේද? ඒ ධානයට ගියාම ඒවවත් ගන්නෙ නෑ එතන. ඒ සමාධි ඉන්ද්‍රිය මගේ. ඉතින් ඔයගලන්ට පේනවා දැන් සමාධි ඉන්ද්‍රිය කියලා කිව්වම නිකන් සමාධිය නෙමෙයි නේද? ඒක හරි ලස්සනයි. අපිව මේ වැඩසටහන එක කරෙන්නේ නෑ ඊළඟය. ඔය ඇඩ්වාන්ස් 2 එකේ තමයි කරෙන්නේ. ඔය සමාධි ස්කන්ධය කියලා කියන්නේ අපිට හිතනවනේ සමාධිය හොඳට වඩනවා කියන එකනේ. සමාධි ස්කන්ධය කියන්නේ ඒක නෙමෙයි. සමාධිය අල්ල විසිකරන එක. ඒක අයින් කරන එක. ඒවට ඇලෙන්නේ නැතුව ඒව අයින් කිරීම තමයි එතන සමාධි ස්කන්ධය තියෙන්නේ. එතකොට දැන් මෙතන සමාධි ඉන්ද්‍රිය මගින් චිත්ත සංස්කාරවත් ඒවා හොඳයි කියලා කියන්නේ නැහැ. ඉතින් සද්ධා ඉන්ද්‍රිය සහ විරී ඉන්ද්‍රිය මගින් නවතන ලද යම් කිසි ධර්මයක් වෙනවද? සති ඉන්ද්‍රිය මගින් ඒව නැවතීම් පවත්තම. ඉතින් මේ ඕගලන්ට පේනවා මේක මේ අර සාපුගම සූත්‍රයත් එක්ක සම්බන්ධයි නේද? ඒකම නේද මෙතන තියෙන්නේ. මේක තේරුම් ගන්න නම් අන්න ඒක බලන්න ඕනේ. අපි පෙන්වන්නේ සීල පාරිශුද්ධ ප්‍රධානියන්ගේ කියලා නේද? අර වටේට යන එක. ඉතින් ඒක තමයි මේ සමාධි පොඩ්ඩක් මේක කරකෝල ඇඳලා තියෙන්නේ. Tamanta හිතන්න උඹුරු දෙන්න නැත්නම් අර බබා වගේ මේක ලිස්සලා යනවා නේද? එතකොට සමාධි ඉන්ද්‍රිය කියන එකෙන් ගත්තාම අපිට පේනවා අපි අයින් කරනවා මුසාවාද පරුසාවාච කියන එක නේද? එතකොට ඊට පස්සේ ඒ අපි ධානයන්ට ගියා චිත්ත පාරිශුද්ධ ප්‍රධානියන්ගේ. ඊළඟට අපි අත්තා කියලා ගන්නෙ නෑ නේද? ප්‍රඥාව එහෙම තියෙනවා අත්තා කියලා ගන්න එක නවත්තනවා. දැන් ඒක තුන නවත්වයන් පස්සේ අර විමුක්ති පාරිශුද්ධ ප්‍රධානියන්ගේ කියන එකෙන් ගත්තාම අන්නර නවත්වපු ධර්මයන් එයා ඒක හොඳට පවත්වනවා. ආපෝ කරකවන්න යදෙන්නේ නැතුව ඒකත් එක්ක සම්බන්ධ කරලා තමයි මේක බලන්න ඕනේ. ඒතකොට ශ්‍රද්ධා ඉන්ද්‍රිය මගින් අය මුසාවාද වැනි අකුසලයන් කියනවා ඒ වයින් කරනවා. ඉහළම සමාධිය වලට ඇලීම් පවා පහ කරනවා. විරිය ඉන්ද්‍රිය මගින් රූප ස්පර්ශය නවත්වනවා. මේ විදිහට සතිමත් වූයේ සියල්ල සම්පූර්ණයෙන් දැන ඒ සමාධි සාගතව සිටිනවා. මේ සමාධිය සම්මා සමාධියයි කියලා ඒකේ වැටහුණා. එතකොට දැන් ඕගොල්ලන්ට පේනවා මෙතන මේක තමයි මේ සම්මා සමාධිය. ඉතින් මෙතන බෙන්නා දෙන්න පුළුවන් එකක් තමයි මේ අපි මේක මේ තේරුමක් ඇතුව මේ ලියලා තියෙන්නේ. ජරාවන රූපේ බව දන්නේ දක්නේ. වචන දෙකක් තියෙනවා. දන්නේ කියලා කියන්නේ තින්ද? සත්‍ය ජරා වෙනවා, ළඩ වෙනවා, මිය යනවා නේද? ඒක අපි ඇහෙන් දකිනවා. කනෙන් අහනවා. එතකොට ඒ කියන්නේ ඉතින් ඔය පුබ්බේ නිවානස්සුති ඥානයෙන් හරි මේ අතීතයේ මෙන්න මේ ආකාරයි කියලා තමන් දැන් දන්නවනේ. තමන් කලින් මැරිලා තියෙනවා. සාම්පල් එක තියෙනවනේ. කලින් මල් ළඩ වෙලා තියෙනවා. කලින් භවයේ කලින් දැන් ඔයගොල්ලෝ මේ භවයේ මැරිලා නැහැ නේ. නමුත් කලින් භවයේ ඒවා මැරුණා කියන එක පුබ්බේ නිවානස්සුති ඥානයෙන් හරි දන්නවනම් එතන දැනීම කියන එක තියෙනවා. දන්නේ කියන එක. දක්නේ කියලා කිව්වහම සංස්කාරපත්‍ය විඥානම් අන්න දැක්කා. භවපත්‍ය ජාති අන්න ඒක අවබෝධ කරගන්න. පටිච්ච සමුප්පාදේ පුරුකක් හේම අවබෝධ කරගන්න. සංස්කාරේ විඥානී කියලා. ඒ කියන්නේ ඒක ආශ්‍රවක්කේ ඥානේ තමයි ඒක දැනගන්නේ. ඒ විදිහට. එතකොට ඒ කියන්නේ අර අභිනන්දති අභිවදිතී අජෝසාය තිට්ඨති කියලා ගත්තාම එතන සමුදේ තියෙන එක තියෙනවා නේද? එතකොට ඒක නැත්තම් නාභිනන්දති නාභිවදිතී නාජෝසාය තිට්ඨති ඒක නැහැ. භවපච්චා ජාති භව නිරෝධෝ ජාති නිරෝධෝ අන්න දක්නා දක්නා දකින්නවා කියන්නේ ඒකයි. ඒකයි මේ මෙතන දන්නේ දක්නෝ කියලා ඒක දාලා තියෙන එක. හරි ලස්සන මේ විදිහට ඒක ධර්මයේ බැලුවා. එතකොට දැන් මේක දැන් එහෙනම් අපි මේකේ නවත්තන ක්‍රමයක් ඉගෙන ගත්ත. දැන් ඉතින් එහෙම කළා නම් මේ විදිහට නවත්වුවා නම් සති ප්‍රඥා සමාධි වලින් නේද? එහෙනම් තටාකේ කරගිල්ල ඒ මොනක්වත් නැ මේක නතර වෙනවා කියන එක තියෙනවා. ආශ්‍රව අතර අපි රවුම් ආශ්‍රව වලට සම්බන්ධ කළා. ඒ පාර ආශ්‍රව අතර සම්බන්ධතාවය පෙන්නවා. ඒව තමයි මේ තියෙන්නේ මෙතනින් සම්බන්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ මේක මෙහෙම කැරකීම කියන එක අපි ඔය සති ප්‍රඥා සමාධි කියන එකෙන් ඒවයි නැමැත්වීම කියන එක තියෙනවා. එතකොට දැන් මේකේ භාවනා තුනක් තියෙනවා. ඒ පළවෙනි භාවනාව හැටියට ඔයගලන්ට තියෙන්නේ අර දෙවෙනි ඩයග්‍රෑම් සෙට් එකේ අපි මුලින්ම අර පස්වෙනි ස්ලයිඩ් එක කියන එක බලමු. ඒක පෙන්නනවා නම් මේකේ පස්වෙනි ස්ලයිඩ් එකේ මම කිව්වනේ මෙතන බලන්නේ කියලා අර ස්ටයර්කේස් එකේ කතාව නේද? ඕකලංග ස්ටයර්කේස් එක කැඩුනහම ජරාවට පත් වෙලා එහෙම තියෙනකොට අන්න තමන් හිතනවා මම හොඳ එකක් හදනවා කියලා. අන්න සාම්පල් එකක් ගත්තා. ඒ පාර තමන්ගේ තියෙන එක පලාස කර රත්තරන් වලින් හදනවා කියලා හරි ඒක හැදුවා. අන්න එතන 4x4 එක જાතිය කියන එක ඇති කළා. එහෙමනම් තමන් කල්පනා කරනවා මං ඊට ඉස්සෙල්ලා කොහේ හරි මැරිලා තියෙනවා. ඉතින් ඒක මං කිව්ව කොහොමද ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ බෙල් ෂේප් කර්ව් එක. දැන් මේ රවුම් තුනනේ මේ ඇවිල්ලා තියෙන්නේ. 4ෙන් රවුම් එනකොට 4x4 දි මම අන්න විඥාණයෙන් තමන්ගේ විඥාණයෙන් නැංවීමක් වේදනාව නිසා නේද? ස්ටයර්කේස් එක ජරාවනා මොකද? තමන්ගේ මේ වේදනාවත් එක්කනේ තියෙන්නේ. අන්න විඥානේ නැංගුව. හැදුවේ නැහැ ස්ටයාකේස් එක. එතකොට 4x4 දි මම මේක හැදුවා නම් එහෙනම් මං කොහේ හරි මැරිලා තියෙන්න ඕනේ. මැරිච්ච තැන තමයි 4x2 තියෙන එක නේද? අන්න ඒක පොඩ්ඩක් මෙනෙහි කරන්න. ඊළඟට ආපහු 5-3 සංඥාවේ ජරාව කියන එක පොඩ්ඩක් බලනවා. ඉතින් තමන්ට වෙන 5-3 වෙන්නේ ඉස්සෙල්ලා 4x7 සරලව පේනවා. ප්‍රිය විප්‍රයෝගේ වුණා නම් ඉතින් මට මොකක් හරි මං ඉස්සෙල්ලා හොඳයි කියලා ගත්තා නම් දැන් ඉතින් වෙනසක් වෙලා තියෙනවනේ. එහෙම නැත්නම් අර වතුර පාර බෙල් ෂේප් කර්ව් එක මං කිව්වෙ මැද්දට වැටුණා දෙපැත්තට යනවා කියන අර්ථයේ තියෙනවා. ඒක බලලා ඇවිල්ලා මේ ඩයග්‍රෑම් සෙට් එකේම තියෙනවනේ මේ සබ්බාසව භාවනාව කියලා නේද? 9 10 11 ස්ලයිඩ්ස්. ඉතින් මේක ඕගොල්ලෝ දන්නවා අර පළවෙනි විරිය අපි භාවිතා කරන්නේ ජරාවන රූපය ස්පර්ශ නොවෙන්න. දැන් කල්පනා කරනවා මේ මල මුත්‍රා අසුචි ගොඩකට මං ඇයි මේ කැමතිලා තියන්නේ? මෙතන තියෙන්නේ කාමච්ඡන්දේනේ. කාමච්ඡන්දේ කියන්නේ ජරාවට කැමැත්ත. ඇයි මං මේ මල මුත්‍රා ගොඩකට කැමති වුනේ? දැන් ඒ පාර ඒරියා හතර බලනවා. මෙතන තියෙනවා වෙන ප්‍රශ්නයක්. මේ සුඛය කියන එක පරාමාස වෙලා අත්තා කියලා ගත්තා. නේද? එහෙමනම් අර ජරාවන රූපේ ගන්නේ කියලා කියන්නේ කවුද? මෙයා අත්තා. දැන් ඒ පාර අපිට පේනවා මේ සුඛේ පරාමාස වෙනකොට තව ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. වේදනාව ජරාවටපත් වෙලා නැහැ. වේදනාවේ ජරා ධර්මය තමයි මෙතන මේ ඇවිල්ලා තියෙන්නේ අත්තා කියලා. එහෙනම් මං ඩබල් මෝඩයා වුණා කියන එක තමන්ට පේනවා. මං රූපේ ජරාවට විතරක් නෙමෙයි වේදනාවේ ජරාවටත් නම් කැමති වෙලා තියෙනවා. ඉතින් දැන් දෙවෙනි පාර විරිය භාවිතා කරන්නේ අත්ත් සංඥාව මගේ නොවෙන්න. ඉතින් මට අත්තයි පයි කියන එක භාවිතා කරලා විරිය. දැන් ඊළඟට ප්‍රශ්න කරනවා, ඇයි මම මේ ඩබල් මෝඩයා වෙලා තියෙන්නේ? රූපේ ජරාවටත් වේදනාවේ ජරාවටත් දෙකටම මං කැමති වෙලා තියෙන්නේ, ඇයි මම මෙච්චර මෝඩද කියලා. දැන් ඊට පස්සේ තමන් හොයාගෙන ගියාම එනවා මෙතන මේ වෙලා තියෙන මේ සංස්කාර 11 වෙනි රවුමෙන් පස්සේ සංස්කාරාත්තා කියලා ගත්තා. පානාතිපාත කුකුල් පට්ටි දා ගන්නවා, අදත්තා දානය කරනවා කියන එක නේ. එතකොට දැන් එහෙනම් අපි පේනවා මෙන්න මේ අත්තා නිසා තමයි අපි අතන සංස්කාරාත්ත නිසා තමයි අර මැද්දේදී ඒ අත්ත සංඥාව කියන එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට එහෙනම් මෙතන විරියේ මේ සංස්කාර මගේ නොවෙන්න. ඉතින් අපි මේක පෙන්නා දුන්නානේ. මේක නිකන් නෙමෙයි, මේ වෙලාව වෙනකොට තව ඉස්සරහට ගිහිල්ලා අපි පෙන්නවා මේ සංස්කාර අත්තා වෙනකොට අපි මේ රූපේ ජරා, වේදනා ජරා නෙමෙයි සංඥා ජරා, සංඥාවේ රෝගී බව ව්‍යාධියටත් අපි කැමති වෙලා තිනවා කියලා. එන්න එන්නම ට්‍රිපල් මෝඩයා, තවත් එන්න එන්නම මෝඩයා වෙලා තිනවා කියන එක පේන්නේ. එතකොට ඒ තමයි මේ තුන හොඳට ගන්න, මේක හොඳ භාවනාවක් ඒක. ඒක ඇල්ල ගන්න එක. එතකොට ඊළඟට මේ දෙවෙනි ඩයග්‍රෑම් සෙට් එක තියෙනවානේ. ඒ දෙවෙනි ඩයග්‍රෑම් සෙට් එකේ ඕගොල්ලෝ පළවෙනියට ගන්නවා මෙන්න මේ ස්ලයිඩ්ස් 2, 3, 4. මෙතන පේනවා අර පාත්‍රයේ කතාව නේද? ඒ පාත්‍රයේ කැරකීම කියන කතාව පේනවා, ආශ්‍රව අතර සම්බන්ධතාවය කියන එක. ඉතින් මේක මෙන්න මේ කොටස හොඳට මෙනෙහි කරන්න. හැබැයි ඉතින් ඒකට අර ආනෙන්ති සප්පාය සූත්‍රේ ඒ භාවනාවේ අවබෝධය හොඳට තියෙන්න ඕනේ. මතකයි නේ අර මේක පොඩ්ඩක් ඉස්සරහට ගියා නම් මේ එතකොට මේ අවිද්‍යාස්සෝ පෙරවෙච්ච මෝහේ නේද? එතකොට ඊට පස්සේ අපි දේශසයිතෝ ජීවත් වීම කියලා හැම යන්නේ නේද? එතකොට ඒක තමයි මේ බය අගති ශෝක කාමාශ්‍රෝ කියන කතාවට එන්නේ. ඊළඟට වේදනා තණ්හා දික්ටි ආශ්‍රෝ. මෙතන මේ වේදනාව පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා තිනවා හබ් එක කරකෙලා. වේදනා තණ්හා දික්ටි ආශ්‍රෝ. දික්ටි ආශ්‍රෝ කියන්නේ නිට්ටයයි කියන එකේ පසු සංඥාව. ඉතින් මේ දෙකෙන් තමයි අර අපි පෙන්වුවේ මිච්ඡා දිට්ඨික සංඥාව ගිහිල්ලා මෙහෙම ආවා. එතනින් සුභය කියන එක හැදෙනවා කියන එක. ඉතින් මේක සුභය කියන එක ඇති වුණාම පරාමාසය ඉදන් සත්‍යයයි ලොක් කරනවා. යන්නේ තමයි තුන්වෙනියා. පරාමාස, අභිනිවේස, එතනේ අවිද්‍යාශ්‍රව. ඒක තමයි යහ කරන්නේ. එතකොට ඒක හොඳට මේක අර ආනන්ද සප්පාය සූත්‍ර කොටසත් එක්ක බලන්න පුළුවන්. ඒක ප්‍රගුණ කරපු අයට. නැත්තම් ඉතින් ඒක ස්ට්‍රගල් කරනවා නම් මේක කරන්න බෑ. ඉතින් ඒක නිසා තමයි අපි සාමාන්‍යයෙන් මේ වැඩසටහන් ස්පෙෂල් එක කරලා ඇඩ්වාන්ස් එක කරන්නේ. මාස 6ක් විතර ගිහිල්ලා තමයි ඊළඟ ඇඩ්වාන්ස් එක එහෙම කරන්නේ සාමාන්‍යයෙන්. එතකොට ඒ තුන්වෙනි භාවනාවට මේ මේකේ ස්ලයිඩ්ස් 8යි 9යි කියන එක භාවිතා කරනවා. මේ 8 අපි ඕගොල්ලෝ දන්නා වූ කාරණාවක් මෙතන තියෙනවා නේ. එතකොට ඒකේ අර කරකවන්න යන්නේ නැති වෙන විදිහට. ඉතින් භාවනා තුනම නම් ඉතින් කරගන්න බැරි වේවි. ඉතින් දැන් බැරි වුණාට අද පළවෙනි භාවනාව කරලා අර විරිය තුනත් එක කරන භාවනාව කරලා පස්සේ ගෙදර ගිහිල්ලා අනිත් භාවනාවන් උත්සාහ කරලා බලන්න. පුළුවන් නම් තුනම කරන්න. සූත්‍ර දේශනාවේ ඉතුරු කොට මේක පෙන්නනවා. දැන් මේ පෙන්වෙ මේ දර්ශනෙන් පහ කරපු ඒවානේ. ඊළඟට පෙන්වන මහණෙනි සංවරයෙන් ප්‍රහීණ කළ යුතු ආශ්‍රය කවරද? මහණෙනි මේ සස්නි මහානතමේ නෝනින් සලකා චක්කු ඉන්ද්‍රිය සංවරයෙන් සංමුතව වෙසේද? මහණෙනි චක්කු ඉන්ද්‍රිය සංවරයෙන් සංකෘත නොවි වසන්නාහුට පීඩාකාරී වූ පරිදාහ කෙනෙක් උපදී නම් චක්කු ඉන්ද්‍රිය සංවර සහිතෝ වෙසෙන ඔහුට ඒ පීඩාකාර පරිදායෝ නොවේ. නෝනින් සලකලා ඒ විදිහට වෙනන මේ සෝත ඉන්ද්‍රිය ආදී වශයෙන් නේද? එතකොට ඉතින් මේකේ මේ පළවෙනි විරිය අපි භාවිතා කරන්නේ රූපේ ස්පර්ශ වෙන්නේ නැtei කියලානේ. ඔය ඇහෙන් රූප කණෙන් සද්ද මේ ආදී වශයෙන් කියන්නේ. එතකොට ඒකත් එක්ක සම්බන්ධයේ අපිට පේනවා ඉතින් ඇහෙන් රූපයක් ගැටුනොත් ඉතින් අපි අභිජ්ජා දෝමනස ඊට පස්සේ ඉතින් තරහ යන එක නිසිද්ධ වෙන්නේ. එතකොට ඊනකට ඔය ඕක ආයතන භාවනාව එකේ නෙත් ඉතින් අපි ඊයේ සාකච්ඡා කළේ අවසානයේක ඒකෙත් අපි කළා නේද? ඊළඟට පෙන්නනවා මහණි පත්‍යාවේක්ෂේ ඥානින් පහකල යුතු ආශ්‍රය කවරද යත්. මහණි මේ සස්සේ මහානතමේ නෝනින් සලකලා උදෙක් හීත උස් නැති කිරීම පිණිස මැසි මදුරු ඒ අවසපුන්ගේ ස්පර්ශ නැති කිරීම පිණිස ලැජ්ජා ස්ථාන වසා ගැනීම පිණිස පමණක් සිදු පරිහරණය කරනවා කියලා. එතකොට මෙතන පෙන්නනවා මේ මෙසේ පැරිණි වේදනාවන් නැති කරන්නේ අලුත් වේදනා නූපදවන්නේ කියලා. එතකොට මේක පෙන්නන්නේ මොකද්ද? ඕගොල්ලෝ දන්නවා වේදනා එතනින් අපි මේ චේතනා ඊට පස්සේ පරාමාසය අත්තා කියලා එනවා නේද? එතකොට අත්ත සංඥා නොවීමට තමයි ඇති නොවීමට තමයි මේ මෙතන මේ පෙන්නා දීපු කියන එක තියෙන්නේ. එතකොට අපි දන්නවනේ අර කාමයන් ගෙහෙම සිත තෙත් කරනවා ඒව නොකෙන්න නොවෙන්න අවස්ථාව තියෙනවා මෙතන. ඊළඟට පෙන්නනවා මහන්නේ අදිවාසනේ පැහැ යුතු ආශ්‍රය කවර දෙයක්. මහන්නේ මේ සස්නේ මහානතමේ නෝනින් සලකලා සීත යොසන සුල්ලෙක් කියනවා. උණුසුම බඩගින්න ඒවා යොසනවා. උපන් ශාරීරිකෝ තියෙනු රළු කටු අමිහිරු අමනාපු දීපහැර ගන්නා වේදනා යොසන සුල්ලෙක් වෙනවා. යම් මෙහිකින් ඒ නොයසන්නා වූට වෙහසකාර දැවිලි සහිත ආශ්‍රය උපදීද මෙසේ ඉවසන්නා වූට වෙහසකාර දැවිලි සහිත ආශ්‍රය නූපදී. මහන්නේ මේ අදිවාසණයෙන් පහකල යුතු දේවල් කියලා පෙනෙනවා. මෙති මේ පෙන්නන්නේ අර වේදනාවට ප්‍රතිචාර නොදක්වන්නේ. අපි කියවල ලුණු දරි චුට්ටක් එහෙම හොයාගෙන යනවායි කියලා නේද? අන්න ඒක නොවීමට කියන එකට. ඊළඟට ආපව පෙන්නනවා මහන්නේ දුරු කිරීමේ පැහැ යුතු ආශ්‍රය කවරද? මහන්නේ මේ සස්නේ මහානතමේ නෝණින් සලකලා නපුරු ඇතු අස්සය ආදී ඒවා දිරු කරනවා කියලා. ඒ වගේම මේ පවිතු මිත්‍රයන් අපි සේවනය කරනවා නම් ඉතින් රහතන් වහන්සේලා එහෙම බලනවානේ මොකද මෙයා මේ පවිතු මිත්‍රයෝ එහෙම ආශ්‍රය කරන්නේ කියලා නේද? ඉතින් මේ පෙන්වන්නේ මේ සම්මා ආජීවේ නිසා මානිය අඩු අර ඉහළ සංස්කාර කොටුව තිබුණේ අර තීන විද්‍ය එහෙම ලකුණු කරපු දැන් චේතනා ඉදන් සත්‍ය විඥාන පරාමාස ඒක සංස්කාර අන්න ඒකේ බලපෑම කියන එක නැති කරමුට ඒකට ආගයක් නොදෙන්න. එහෙම නැත්නම් බෙල් ෂේප් කර්ව් එකේ නම් අර B කියන පොයින්ට් එක ඒක නොවෙන්න. එහෙම වෙනවා නම් අවිද්‍යාශ්‍රය කියන එකට පහර වදිනවා කියන එක තියෙනවා. ඊළඟට පෙන්නනවා ආයවෙනි කාරණේට විනෝදනා පහතබ්බා කියලා. ඒකේ පෙන්නනවා ඔය අර ගිරිවාන සූත්‍රයේ අර්ථය උතන තියෙන්නේ. ඒ කාම විතක්ක නාදිවාසේති පජාති විනෝදේති බ්‍යන්ති කරෝති යන භාවංගමේති කියේ. ව්‍යාපාද විතක්ක වේසා විතක්ක. ඉතින් ඒක පෙන්වන්නේ අර ඒරියා 1 වලින් ඒරියා 4 කියන එක ඇති වෙනවා. එතකොට ඒරියා 4 වලට ආව නම් තියෙන්නේ අපිට ව්‍යාපාදේ. එතකොට මේ වේදනාව ජරාවටපත් වීම නිසා නේද? එතකොට කාම විතක්ක එපා. ව්‍යාපාද විතක්කත් එපා. ඒරියා 1 වලින් ඒරියා 6. එතකොට ඒකනේ අපි ගොඩක් සාකච්ඡා කරේ සංස්කාර අත්තා නොවීමට. අන් සංස්කාර මගේ කියලා ගත්තොත් අපිට හිංසාව සම්ප්‍රප්පලාප මගේ කියලා ගන්නව නේද? මේ විහිංසාව විතක්යන් කියනවා නැති වෙනවා. එතකොට ඊළඟට පෙන්වන මහණෙනි භාවනාවෙන් පැහැයුතු ආශ්‍රය කවර දෙයක්? මේ සස්නේ මහණතමේ නුවණින් සලකලා විවේකයේ අසුර කළ විරාගයේ අසුර කළ නිරෝධය අසුර කර නිවනට නැඹුරු කර සති සම්පෝඥාංගේ වඩනවා නේද? ඔය විදිහට ප්‍රීති සම්පෝඥාංගේ පස්සද්ධිය සමාධිය ආදී වශයෙන් වඩනවා. මහණෙනි මෙසේ බොජ්ජංග වඩන්නා ඔහුට ඒ විහිසහ දැවිලි සහිත වූ ආශ්‍රය නොවෙත්. මහන්නේ මේ ආශ්‍රය භාවනාවෙන් පැහැ යුත්තා කියලා කියනවා. ඉතින් අපි බොජ්ජංග කළා. වඩු වාසුණ්ණන්ගේ කතාවත් අපි සාකච්ඡා කළා නේද? අර උපේක්ඛා ප්‍රමාණයට ගිහිල්ලා සංඥාව වඩුවා සලකන්නේ නැහැ කිව්වේ ලීයට නේද? ඒකට. එතකොට ඉතින් සංස්කාර නිසා වන අත්ත සංඥාව එහෙම එයා අයින් කරනවා. සංස්කාර නිසා වන අත්ත සංඥාව එහෙම. අනාසුචිත්‍ය ඇති වෙනවා. මහන් යම් කාලක භික්ෂුවගේ යම් ආශ්‍රව කෙනෙකු සෝවන් මගින් පැහැ යුත්තාද ඒ ආශ්‍රව සෝවන් මගින් පැහුණා වෙත. යම්මාසු කෙනෙකු සංවරයෙන් පැහැයුත්තා දෝ සංවරයෙන් පැහුණා වෙත. යම්මාසු කෙනෙකු ප්‍රත්‍යාවේක්ෂයෙන් අර යූස් කිරීමේ නේද? සිවුරෙන් පරිහරණය කරනවා කියන්නේ. ඒ ප්‍රත්‍යවේක්ෂයෙන් පැහුණා වෙත. යම්මාසු කෙනෙකු සිත තබා නොගැනීමෙන් පැහැයුත්තාද? ඔව් සිත තබා නොගැනීමෙන් පැහුණා වෙත. යම්මාසු කෙනෙකු දුරු කිරීමෙන් පැහැයුත්තාද? ඒ ආශ්‍රය දුරු කිරීමෙන් පැහුණා වෙත. යම්මාසු කෙනෙකු විනෝදයෙන් පැහැයුත්තාද? ඒ ආශ්‍රය විනෝදණයෙන් පැහුණා වෙත. යම්මාසු කෙනෙකු භාවනාවෙන් පැහැයුත්තාද? ඒ ආශ්‍රය භාවනාවෙන් පැහුණා වෙත්. මහන්නේ මේ මහානතමේ සියලු ආශ්‍රයන්ගේ සංගෘත වේයයිද, තෘෂ්ණාව සංසිඳේයයිද, සංයෝජනේ උපටාහලේයයිද, මාන ප්‍රහාණි දුක් කෙලවර කරේයයිද කියන ලබේ. භාග්‍යතුන් වහන්සේ මේක වදාලා සතුට සිත් ඇති ඒ භික්ෂු භාග්‍යතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තා කියලා. හොඳයි, අපි එහෙනම් මිනිත්තු 10ක් විතර අරගෙන ඊට පස්සේ භාවනාව